Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Attā hi attano nātō ko hi nātō parosiyā. Attanā hi sudantena nātaṃ labhati dullabhanti.
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. අද අපි මේ ඉරිදා දවසේ සම්බන්ධ වෙලා ඉන්නේ මෙන්න මේ අපේ සුපුරුදු වැඩසටහනට. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවේදී අපි බලමු යම් කිසි වෙලාවක් අරගෙන මේ කරන පුහුණුව පිළිබඳ, මේ යෙදිලා ඉන්න වැඩේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්න. ඒ පැහැදිලි කිරීම සඳහා යම් වෙලාවක් අරගන්න බලමු. ඉතින් මේ සඳහා මට අද හිතුණා ඉදිරියෙන් තියාගන්න, මන් මේ මතක් කරපු ගාථාව මොකද්ද, මේ කියන්නේ මොකද්ද, මේ ගාථාවේ අදහස කියලා විමසීමක් කරලාම අපි පටන් ගමු. ඉතින් මෙතෙන්දි සඳහන් වෙනවා, අත්තා හි අත්තනෝ නාතෝ කෝ හි නාතෝ පරෝසියා. තමන්ට තමාම තමයි පිහිටවන්නේ, අනිව් කවරෙක් නම් එය කරයිද. තමන්ට පිහිට වෙන්නේ තමාම තමයි, අන්නේ කවරෙක් නම් මේ කරයිද. අත්තා නාහි සුදන්තේන නාතං ලබදි දුල්ලබං. තමාව මනාකොට දමනය කරලා, තමාව මනාකොට හික්මෝලා, අන්න දුර්ලභ වූ පිහිටක්, දුර්ලභ වූ ආරක්ෂාවක් කෙනෙක් ලබනවා කියලා. එතකොට මෙන්න මේ ගාථාව තුළ තියෙන හරය, අන්න මේ කෙනෙක්ට මේ ජීවිතේට මුහුණ දෙන්න, කෙනෙක්ට මේ ජීවිතයේ මතුවෙලා තියෙන ප්‍රශ්න දරාගෙන යම්කිසි ගමනක යෙදෙන්න අවශ්‍ය මඟ පෙන්වීම, අවශ්‍ය දිසානතිය මේ ගාථාව තුළ තියෙනවා. අපි හිතන හැම වෙලේම වෙන කෙනෙක් අපිව ආරක්ෂා කරයි, වෙන කෙනෙක් අපිට පිහිට වෙයි. විදි අදහසක් අපි තුළ නිතර නිතර තියෙනවා. නමුත් ඇත්තටම අන්න තමාම තමයි තමන්ට පිහිටවන්නේ, අන්නේ වූ කවරෙක් නම් එය කරයිද කියලා හිමසලා සිටිනවා. ඊළඟට මොකක්ද ඒ පිහිටන්න තමාව මනාකොට දමනය කරලා දුර්ලභ වූ, කෙනෙක්ට ලබන්න අපහසු වූ පිහිටක් ලබනවා. ඒ අදහස බොහොම වටින අදහසක්. මේ බාහිර ලෝකයේ සරණක් හොයාගෙන ගියාට, ආරක්ෂාවක් හොයාගෙන ගියාට, එහෙම සරණක් ආරක්ෂාවක් බාහිරෙන් හොයන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට තමුන් තමුන්ට පිහිට, තමුන් තමුන්ට ආරක්ෂාව කරගැනීමේ අවශ්‍යතාවයක් අපි හැමෝටම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය කෙනෙක් දකිනවනම් ඒ කෙනාට පුළුවනි අන්න මේ විදිහේ පිහිටක්, මේ විදිහේ දුර්ලභ වූ සරණක් හදාගන්න. ඒක ලොකු අමහාරු අපහසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ සඳහා යම්කිසි කාලයක්, ශ්‍රමයක් වැය කිරීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒ වැය කිරීමත් එක්ක අනිවාර්යෙන් තම තමුන්ට ඒ විදිහේ ආරක්ෂාවක්, තම තමුන්ට ඒ විදිහේ පිහිටක් හදාගන්න ශක්තියක්, හැකියාවක් තියෙනවා. බාහිර ලෝකෙන් අපි ආරක්ෂාව බලාපොරොත්තු වුණොත් ඒක කවදාවත් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක හැමදාම හොයලා හොයලා අවසන් වෙන සෙවීමක් නෙමෙයි. නමුත් අන්න අභ්‍යන්තරයෙන්ම හදාගන්න උත්සාහ කරොත්, තමන්ගෙන්ම ඒ පිහිට හදාගන්න උත්සාහ කරොත්, අන්න ඒ කෙනා මේ විදිහේ දුර්ලභ වූ පිහිටක්, දුර්ලභ වූ සරණක්, දුර්ලභ වූ ආරක්ෂාවක් තමයි ලබා ගන්නෙ. ඉතින් එන්නේ අදහසත් එක්ක අපි එහෙනම් බලමු කොහොමද මේ කියන විදිහේ දුර්ලභ වූ සරණක්, දුර්ලභ වූ ආරක්ෂාවක්, දුර්ලභ වූ පිහිටක් මම මට හදාගන්නේ. මේ ප්‍රශ්නේ ගොඩක් වටිනා ප්‍රශ්නයක්. මේ ලෝකෙට මුහුණ දෙනකොට, මේ ජීවිතයට මුහුණ දෙනකොට අන්න ඒ ආරක්ෂාව නැත්තං, ඒ පිහිට නැත්තං, ඒ රැකවරණේ නැත්තං අන්න කෙනෙක් බොහොම දුර්වල කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් බොහොම වෙහෙසට, පීඩාවට පත් වෙනවා. දැන් පහුගිය දවස්වල මොනවද තියුණානේ, කෝවිඩ් වසංගත. දැන් ඒ කෝවිඩ් වසංගතේ ඊට පිටිපස්සෙන් එන වසංගතයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ මානසික රෝගීන්? එතකොට දැන් ඒ දවස්වල ඉස්පිරිතාල බංකොලොත් වෙලා තිබුණාට මොකද? දැන් ඔන්න මානසික රෝගීන් සම්බන්ධ වෛද්‍යවරුන්ට එහෙම හොඳට බිස්නස් තියෙනවලු මේ දවස්වල. මොකද්ද හේතුව? අන්න අර ගේ ඇතුළට කොටු වෙලා ඉඳලා අර විදිහට යන්න එන්න විදිහක් නැතුව ගෙවල් ඇතුළෙම ඉඳලා අන්න මානසිකව ලෙඩ වෙලා දුර්වල වෙලා, විශේෂයෙන් මේ තරුණ වයසේ ඉන්න දරුවෝ අවුරුදු 14 වගේ ඉඳලා අවුරුදු 20 වගේ වෙනකන් තරුණ වයසේ ඉන්න දරුවෝ විශේෂයෙන් ඒ විදිහේ කොටුවීමකට ලක් වෙලා තියෙනවා. ඒ විදිහේ මානසික ආතතිගත වීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ වයෙන් හොඳ අවස්ථා, හොඳ බිස්නස් ලැබිලා තියෙනවා මේ දවස්වල. මොකක්ද දන්න? අර පැන්ඩමික් එකේ පිටිපස්සෙන් තව පැන්ඩමික් එකක් එනවා. මොකද්ද? මෙන්ටල් හෙල්ත් ඉෂුස්. ඉතින් ඒ වගේ ලෝකෙක ඒ වගේ දුර්වල මානසික තත්ත්ව ඇති වෙන ලෝකෙක අපි කොහොමද මෙන්න මේ තමුන්ට තමුන් පිහිටක් කරගෙන, තමුන්ට තමුන් ආරක්ෂාවක් කරගෙන මේ ගමනේ යෙදෙන්නේ කියන විමසීම තමයි අපි මේ කරන්න හදන්නේ. ඒක බොහොම අමුතු විදිහ වැඩක්. ඒක ඔය හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි. අමාරු නැත්තෙත් නැහැ. අමාරු වැඩකුත් නෙමෙයි, අමාරු නැත්තෙත් නැහැ. තමුන් ගන්න අරගන්න විදිහ අනුව, තමුන් අල්ලන විදිහ අනුව, තමුන් මේකට යෙදෙන විදිහ අනුව වැඩේ ඇත්තටම ලේසි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අමාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ලේසි අමාරු වෙන විදිහ පිළිබඳ යම් කිසි කතාබහක තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඉතින් ඒ කතා බහට ඇහුම්කන් දුන්නොත් කෙනෙක්ට සමහර විට අන්න මමත් මේ කරන එදිලා තියෙන පුහුණුවේ වෙනස මොකද්ද, මොන විදිහේ වෙනසක්ද මං කරගත යුත්තේ කියන යම් කිසි විදිහක පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඒ විදිහ විමසීමක් කරන්න පුළුවන්. ඉතින් අපි මොකද්ද මේ පුරුදු කරන්නේ කියලා ගත්තොත් මම කියනවා මෙන්න මේ විදිහට. මොකද්ද දැන් මේ නූතන මානවයා මොන නමින් ද හඳුන්වන්නේ? හෝමෝ සේපියන් සේපියන් කියන නමකින් හඳුන්වනවා. එතකොට ලැතින් වචන තියෙන්නේ. ඉතින් සේපියන් කියන එකේ අදහස අන්න එයා දන්නවා, දැනුවත් භාවයක් තියෙනවා කියන එක තමයි අදහස. ඊළඟ හෝමෝ කියන්නේ මිනිසා කියන අදහස තමයි එතෙන්දි යෙදෙන්නේ. එතකොට සේපියන් සේපියන් කියන වචනේ දෙපාරක් ඇදලා තියෙනවා. එතකොට දන්නවා විතරක් නෙමේ, දන්න බවත් දන්නවා කියන අදහස තමයි ඒක පිටිපස්සේ තියෙන්නේ. එතකොට බලන්න අන්න අපේ ජාතියම නම් කරලා තියෙන්නේ දැනුවත් හරි නොදැනුවත් හරි දන්නා විතරක් නෙමෙයි දන්න බවත් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙන පිරිසක් විදිහට. ඉතින් ඕක තමයි මනුෂ්‍යත්වයේ තියෙන අවස්ථාව, ඒ මනුෂ්‍යත්වයේ ලැබිලා තියෙන ඉඩකඩ. ඉතින් ඒ ඉඩකඩ තමයි අපි මේ ප්‍රයෝජනෙට ගන්නෙ. මේ උපතින්ම ලැබිච්ච හැකියාවක් පිළිබඳ තමයි මේ කියන්නේ. ඒ හැකියාව පොඩ්ඩක් දියුණු කරන්න, ඒ හැකියාව පොඩ්ඩක් වර්ධනය කරන්න තමයි අපේ උත්සාහය. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ මම ඇවිල්ලා මේ වචන කියලා සිහිය ලබා දෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට මේ සම්බන්ධ වෙලා ඉන්න හැම ගණාගාවම ඒක තියෙනවා. මේ කියන වචන තේරෙනවා නම්, මේ කතා බහට ඇහුම්කන් දෙන්න ශක්තියක් තියෙනවා නම්, ඔය කියන ශක්තිය තම තමුන් ළඟම තියෙනවා. එතකොට එන්නේ තියෙන ශක්තිය පොඩ්ඩක් හඳුන්ලා දෙන්න විතරයි අපි මේ උත්සාහ කරන්නේ. ඒව නැතුව කාටවත් ඇවිල්ලා සිහිය අලුතෙන් පැලපදියම් කරන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට අන්න මේ මනුෂ්‍යත්වයෙන්ම ලැබිච්ච දෙයක්, දන්නවා විතරක් නෙමෙයි දන්න බවත් දැනගන්න පුළුවන් ශක්තියක් අපි ළඟ තියෙනවා. ඕකට කියනවා ෆැකල්ටි ඔෆ් අවේයර්නස් කියලා. මෙන්න මේ දැනුවත් භාවය පිළිබඳ ෆැකල්ටි එකක් අපිට තියෙනවා. අන්නේ ෆැකල්ටි එක තමයි අපි මේ දියුණු කරන්න හදන්නේ. ඒ ෆැකල්ටි එකට තමයි අවස්ථාව දෙන්න හදන්නේ. එතකොට මොකද්ද මේ කියන කතාව කියලා තව තව විමසුවොත් අන්න දැන් මේ අවස්ථාවේ යම් කිසි වැඩක අපි යෙදිලා ඉන්නවා මේ වර්තමාන මොහොතේ. අන්නේ වැඩේට අවධානයක් දුන්නා නම්, ඒ වැඩේ පිළිබඳ දැනුවත් නම් අපි කියනවා අන්න දැනුවත් භාවයක් තියෙනවා. දන්නවා විතරක් නෙමෙයි දන්න බවත් දන්නවා. අපි හිතමු දත් මදිනවා. දත් මදින එක නිමං හැමදාම ගන්න හොඳ උදාහරණය. දත් මදිනවා, දත් මදිනකොට දත් නම් මදිනවා ඉතින් දන්නවා තමයි. ඒක ඉතින් සාමාන්‍ය කොහොමත් එදා ඉඳලා කරන වැඩේනේ. නමුත් දන්න බව දැනගන්න පුළුවන්ද? මම දත් මදින බව දැනගෙන ඒකට අවධානය දීලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් අපි හිතමු එහෙම අවධානයක් දුන්නොත් මොනවද මට දැනෙන්නේ කියලා අන්න නිරීක්ෂණයක් කිබේම මතුවෙලා එනවා. අන්න එතකොට බුරුසුවක් කටේ ඔබාගෙන ඉන්නවා. බුරුසුවේ කෙඳි දත්වල ගෑවෙනවා. ඒ දැනකොට වෙන විදිහක්, හමේ ගෑවෙනකොට තව විදිහක්, දිවේ ගෑවෙනකොට තව විදිහක් කියලා මෙන්න මේ දැනීම වෙන් කරලා අඳුරගන්න පුළුවන්. ඊළඟට වටපිටාවේ සද්ද ඇහෙනවා, ඉතිවිලි එනවා, බුරුසුවේ සද්දෙත් ඇහෙනවා, ඇසුත් පේනවා, ඇස් පේනේ වටත් අවධානය යනවා. ඒ අතර නැවත නැවත මම දත් මදිනවා කියන සිහියට එළඹෙන්න පුළුවන්. ඊට පස්සේ ආහාරයක් ගන්නවා. ආහාරයක් ගන්නකොට සාමාන්‍ය ආහාර ගන්න ක්‍රමයටම අරගන්න ගමන් මට පුළුවන්ද අන්න මේ ආහාර ගන්නවා කියන සිහිය පිහිටවගෙන ඉන්න. ආ කොහොමද දත් වලින් ඇඹරෙන්නේ, කොහොමද කටට ඔබා ගන්නේ, කොහොමද ආහාරයේ ඒ දැනෙන දැනීම විකනකොට රස කොයි හරියටද දැනෙන්නේ, කොහොමද දැනෙන්නේ, ගිලෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඒ වැඩේට අවධානය දෙනවා. යම් යම් වැඩක් කරනවාද ඒ බව දැනගන්න උත්සාහයක් අරගන්නවා. ඉතින් ඒ ක්‍රමයට තමයි මෙන්න මේ අපිට ඇත්තටම තමාම තමාට පිහිටක් ඇති කරගන්න පුළුවන් ක්‍රමේ. මොකද්ද මේකේ තියෙන වටිනාකම කියලා මම නැවත නැවත මතක් කරන්නම්. අපි හිතමු අපිට තරහ ගියපු අවස්ථාවක්, අපි වෙහෙසටපත් වුණ අවස්ථාවක්, අපිට දුක හිතිච්ච අවස්ථාවක්, ඒ වගේ අවස්ථාවක අන්න අපි මේ දැනුවත් භාවය විතරක් නෙමෙයි දන්න බව දන්නවා නම් ඒ කෙනාගේ පොඩි වෙනසක් එනවා. තරහා ගියා විතරක් නෙමෙයි තරහා ගියපු බව දැනගෙන කටයුතු කරන්න යාට පුළුවන්. එතකොට දැන් ඔය හිරේ විලංගුවේ වැටෙන කට්ටිය ගැන කල්පනා කරලා බැලුවොත්, ඒගොල්ලොන්ගෙන් පස්සේ විමසලා බැලුවොත් ඔබ මේ විදිහ අපරාධයක් කරලා තියෙනවා, ඔබ මොකද කියන්නේ? මේ ජීවිත කාලයක් හිරේට නියම වෙච්ච, මරණ දණ්ඩනයට නියම වෙච්ච මිනිස්සෙකුගෙන් තමයි මේ අහන්නේ. එතකොට කියනවා මම ඒක ගැන හරියට පසුතැවෙනවා, මම ඒක කළපු එක ගැන වෙහෙසෙනවා, මං ඒ විදිහට දරුව දෙන්නෙකුත් අම්මෙකුත් ඝාතනය කරා මගේ තරහෙන් ඒ වෙලාවේ ආපු මට ආවේගෙට. අන්න ඒක නිසා ඒ අවස්ථාවේදී ඒ කරපු වැඩේ ගැන මං පසුතැවෙනවා, මට ඒ දරුවන්ගේ මුණු පේනවා, ඒ විලාප මතක් වෙනවා, ජීවිතේ ඉල්ලලා යදපු යැදීම මතක් වෙනවා. ඉතින් ඒ වෙහෙසෙන් තමයි මම මේ ජීවිතේ ගෙවන්නේ, මේක ඇතුළේ ඉන්නවට වැඩිය මාව මේ ඉක්මනට එල්ලන්නේ කවදද කියලා තමයි අහන්නේ. එක්කෝ එල්ලලා ඉවර කරපල්ලා මේක මට විඳගෙන ඉන්න බෑ. එතකොට මොකද්ද මේ කියන්නේ? අන්න පස්සේ දා තමයි කල්පනා වෙන්නේ වෙලාවේ මට තරහ ගිහිල්ලා තියුණා, ඒ වෙලාවේ මට දුක හිතිලා තියුණා, ඒ වෙලාවේ මට වෙන කිසියම් කිසි හැඟීමක් මතුවෙලා තියුණා කියලා අන්න පස්සේ මතක් වෙනවා. පස්සේ මතක් වුණාට වැඩක් නැහැ, මේ කෝච්චිය ගිහිල්ලා ඉවරයි. එතකොට අනේ ඉතින් කනගාටු විතරයි ඉතුරු වෙන්නේ. නමුත් මේ පුහුණු කරන කෙනෙක් උත්සාහ කරනවා අමාරුවෙන් මුත් තරහ ගියපු වෙලාවට තරහ ගියපු බව දැනගන්න පුළුවන්ද? මම දැන් තරහ ගිහිල්ලා ඉන්නේ, මම මේ විදිහට වැඩ කටයුතු කරනකොට මොනවා කෙරෙයිද දන්නේ නැහැ කියන දැනුවත් භාවය තියෙනවා නම් ඒ තැනත්තට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. දැන් අපි හිතමු දැන් ඊයේත් මම ඒකෙට ඕකම කී කී ඉඳියා. මොකද්ද අපි ගෙයක් ඇතුළට වැඩ ගන්නවා. දැන් ගෙයක් ඇතුළේනේ ගොඩ දෙනෙක් ඉන්නවා ඇත්තේ. එතකොට වටපිටාව බැලුවා මොනවද පේන්නේ? බිත්ති පේනවා. බිත්ති හතරකට කොටු වෙච්ච ඉඩ කඩක් පේනවා. ඔකනේ තියෙන්නේ. නමුත් ගෙයින් එළියට බැස්සොත් අනේ එතකොට ගේත් තියෙනවා වටපිටාවක් තියෙනවා. ඔන්න ඔය දෙක අතර වෙනස තමයි ඔය කියන්නේ. එතකොට ගේට වැදගත්තොත් අන්න එතකොට අපි බිත්ති හතරෙන් කොටු වෙච්ච ලෝකයක් තමයි අපේ ලෝකෙ. නැත්තම් ගේෙන් එළියට බැස්සොත් අන්න ගේත් තියෙනවා, ගසුත් තියෙනවා, හසක් තියෙනවා, හුලං හමනවා. මේ වටපිටාව ඊට වැඩිය බොහොම පුළුල්, ඊට වැඩිය බොහොම විශාල ප්‍රමාණයක් මේ වටපිටාවේ තියෙනවා. අන්න ඒ වෙනස තමයි ඔය කියන්නේ. එතකොට තරහා ගියපු වෙලාවට තරහට වැදගත්තොත් අන්න තරහ ලෝකයක් මතුවෙලා එනවා. රාගය ඇතිවෙච්ච වෙලාවට රාගයට වැදගත්තොත් රාග ලෝකයක් මතුවෙලා එනවා. නමුත් ඒකෙන් එළියට බැස්සොත් ඒකත් තියෙනවා, තව දේවලුත් තියෙනවා. තරහක් තියෙනවා, සද්දක් තියෙනවා, ඇහැට පේන ඒවත් තියෙනවා, වෙන වෙන හිතිවිලිත් තියෙනවා. ඔන්න ඔය විදිහට අර බික් පික්චර් කියලා අපි කියන්නේ අන්න ලොකු චිත්‍රේ, සැබෑ චිත්‍රේ අපිට පෙනෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ශක්තිය තමයි පුරුදු කරන්නේ. එතකොට කෙනෙක් බලනවා ඇවිදින ගමන් මට පුළුවන්ද ඇවිදින බව දැනගෙන ඉන්න. එතකොට මොකද්ද මගේ නිරීක්ෂණය? ඔන්න එතකොට විල්නුඹ පොළවේ වදිනවා, කකුලට වැලි පෑගෙනවා, කාපට් එක පෑගෙනවා දැනෙනවා, කකුලෙන් කකුලට බර මාරු වෙනවා. ඒ අතරේ නැවත 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 මම මෙහාට මෙහාට යනවා. ඒ යනකොට අන්න සද්ද එනවා, හිතිවිලි එනවා, ඒවට අවධානය ඇදිලා යනවා. වටපිටාවේ පේන දේවල් වලට අවධානය ඇදිලා යනවා. නමුත් ඒ අතරේ මම නැවත නැවත ඇවිදිනවා කියන සිහිය පිහිටව ගන්නවා. ඊළඟට වාඩි වෙලා ඉන්නකොටත් මම වාඩි වෙලා විවේකයෙන් බලනවා මොනවද මට දැනෙන්නේ, කොහොමද මම වාඩි වෙලා ඉන්නේ, එතකොට මොනවද මට දැනෙන විස්තර තොරතුරු කියලා. අන්න එතකොටත් යම් කිසි මොනවා හරි දැනීමක් ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. සමහර විට හුස්මට අනුව උරහි සමග පපුව උස්සෙනවා පහත් වෙනවා වගේ, එහෙම නැත්නම් මේ ඉරියව්ව අතක් පිට අතක් තියාගෙන ඉන දැනීම වගේ, කකුල්වලට බර වැටලා තියෙන එක ඔයගෙ දැනෙන්න පුළුවන්. ඒක හොඳයි. අන්න ඒකම නැවත නැවත නිරීක්ෂණයක යෙදෙනවා. මම මේ විදියට වාඩි වෙලා ඉන්නවා, සද්ද එනවා, හිතවිලි එනවා, නොයෙකුත් හැඟීම් මතුවෙලා එනවා. ඒ අතරේ මම වාඩි වෙලා ඉන්නවා, ඇඟ තුනින් වේදනා මතුවෙලා එනවා, නොයෙකුත් කැසීම් වගේ දේවල් ඉදිරිපත් වෙනවා, නිදිමත වගේ ඉදිරිපත් වෙනවා. ඒ අතරේ මම වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය හැඳිනීම කරන්න පුළුවන් නම්, ඔය පරීක්ෂණය කරන්න පුළුවන්, ඒක තමයි නියම ක්‍රමේ. අන්න තමුන්ට තමුන් පිහිටක් වෙන, තමුන්ට තමුන් ආරක්ෂාවක් වෙන, ඒක හරිම දුර්ලභ ආරක්ෂාවක්, මේ ලෝකේ ලබන්න අපහසු ආරක්ෂාවක් කියලා අන්න පෙන්නුම් කරනවා. ඉතින් ඒ ආරක්ෂාව තමයි මේ ලංකර ගන්න හදන්නේ, ඒ පිහිට තමයි මේ ලංකර ගන්න හදන්නේ. ඉතින් ඒක දවසින් දෙකෙන් වෙන දෙයක් නෙමෙයි, ඒ වෙනුවට ටික ටික යෙදෙන්න. යෙදෙන්නේ නැතුව ඉඳියොත් කොහොමත් මුකුත් නැහැනේ. ඒ වෙනුවට අන්න ටික ටික උත්සාහ කරනවා, නැවත නැවත උත්සාහ කරනවා. ඉතින් ඒ පැවැත්වීම හරි අමාරුයි, දිගට පැවැත්වීම හරි අමාරුයි, ඒක සඳහා වීරියක් ගැනීම හරි අමාරුයි. දැන් ඊයේ පෙරේදා සුද්දෙක් ආවා, වයසක නිකන් අර රඹ වෙච්ච සුද්දෙක්, රඹ ගිරව් ඉන්නේ, රඹ වෙච්ච ඒ වගේ ගිරවෙක් වගේ සුද්දෙක් තමයි. එතකොට මේ මිනිස්සයා ආවට මොකද, මේ මිනිස්සයා වෙනම අමුතු ලෝකයක ජීවත් වෙන්නේ. ඉතින් මාස 3කට කියලා ආවේ, මාස 3කට කියලා ඇවිල්ලා මට හොඳට මෙඩිටේෂන් කරන්න ඕනේ, මම මේ විදියට මෙඩිටේෂන් කරලා තියෙනවා, මම මේ විදියට මේ කෙනෙක් ෆොලෝ කරනවා, ඒ කෙනාගේ දහම තමයි මම මේ පුරුදු කරන්නේ. ඉතින් මෙතනත් මට එයා රෙකමෙන්ඩ් කරා, ඒකයි මං ආවේ, එයාගේ චරිත කතාව මම ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා එන එල්බයිලාවක් කිව්වා. ඉතින් රාම්බ කට්ටියගේ මේ වැඩේ තමයි හරි අමාරුයි, ඒ අහිංසකකම නැත්තම් හරි අමාරුයි. දැන් මට පොඩි කාලේ අන්න ගිරවෙක් ඉල්ලලා අඬලා 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 මොකද කරේ, ඔන්න අපේ සීයා අන්න ගිරවෙක් ගෙනහල්ලා දුන්නා. හැබැයි ගෙනහල්ලා දුන්නේ මොකෙද, ගිරා පැටියෙක් වෙනුවට මහා රඹ ගිරවෙක් අර කොහෙන් හරි අල්ලලා කූඩුවක දාපු එකේ කඩෙන් අරන් ගෙනහල්ලා දුන්නා. ඉතින් මූට ළඟට ගිහිල්ලා පෙත්ත බත් කෑවද කියලා ඇහුවාම රවණව රැවිල්ලක් ජීවිතේ පායන ගන්නට. කොහොම හරි අන්තිමට මොකද කරේ, සතියක් විතර බැලුව හරියන්නේ, ඊට පස්සේ ඔන්න අතහැරලා දැම්මා. එදා විතරයි යන්තම් ගිරා මූණේ වුණත් යම් කිසි ප්‍රසන්න හැඟීමක් පහළ වෙලා තිබුණි. විනාඩි 10ක් 15ක් 20ක් පේර ගහක වහලා ඉඳලා බොහොම සැහැල්ලුවෙන් ඉඳලා අන්න පියාඹලා ගියා. අන්න රඹ ගිරව් කවදාවත් කතා කරන විදිහට එහෙම හදාගන්න හැකියාවක් නැහැ. ඉතින් එන්නේ වගේ රඹ ගිරවෙක්. එතකොට එහෙට මෙහෙට දුව දුව ඉඳියා, ලොකු හාමුදුරන්ගෙනු දෙතුන් පාරක් කෑ ගහලා කයිවාරු ගගහ ඉඳලා බැනුනුත් අහගත්තා. කොහොම කොහොම හරි දැන් තේරෙනවා, දැන් ඔන්න වලිගෙට ගිනි අරන් තියෙන්නේ, හනුමාගේ වලිගෙට ගිනි අරගෙන. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් පැත්තකට වෙලා මේ නර්තනයේ ඉඩ දීලා බලන්න ඕනේ. එතකොට එයාගේ අර ඇවිස්සීම තමයි එන්නේ, අර නොයෙකුත් අල්ල බදාගත් දේවල් හරි අමාරුයි. ඒ කුණු කන්දලේ ඔක්කොම පිට දාන්න පටන් ගන්නවා, ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට අර අහිංසක කෙනෙක්ට ඇත්තටම මේ වැඩේ කරගෙන යන්න පහසුයි. ඒ අහිංසකත්වේ නැත්තම් අන්න ඉතින් හරි අමාරුවක් එනවා. එතකොට මේ කරන ප්‍රතිපදා විදියට 100 කියලත් කියවන්නේ මේ වෙනම වැල් බයිලාවක්. ඇවිල්ලා කියනවා මම අරහෙම කරන් ඉන්නවා, මෙහෙම කරන් ඉන්නවා, මගේ චරිත කතාව මෙහෙමයි, මම ෆොටෝග්‍රැෆර් කෙනෙක්, මං මේ විදියට ස්මෝකින් වලට ඇඩික්ට් වෙලා ඉන්නවා, ඔහොම කී කිය වෙනම විස්තරයක් කියනවා. වර්තමාන මොහොත කෝ සිහිය කෝ කියලා ඇහුවොත් ඇත්ත තමයි, ඒක ගැන නම් මන් ලිවේ නෑ, ඒක මට ඒක වෙනස් කරගන්න පුළුවන් කියලා කියනවා. පව්වදත් ඇවිල්ලා අර වගේම එකක් තමයි කියවන්නේ. මට හොඳ ගුඩ් ලයිෆ් එකක් තියෙනවා, මට මේ විදියට ඕන විදියට කාලා බීලා ඉන්න පුළුවන්, මට ගෙවල් දොරවල් තියෙනවා, මට හොඳ රිලේෂන්ෂිප්ස් තියෙනවා, විමෙන්ස් ඕනේ නම් මට ඒකත් තියෙනවා කියලා අන්න ওই විදියට කතාවක් කියනවා. එතකොට ආපහු ගබොත් වර්තමාන මොහොතකෝ කියලා. එතකොට ඒක ඇත්ත තමයි. මේ මම හිතුවේ මේ ඔබ වහන්සේට මේ ලස්සන කතාවක් කියලා පොඩ්ඩක් එන්ටර්ටේන් කරන්න මගේ ජීවිත කතාව. එහෙනම් මම හෙට එනකොට ලියාගෙන එන. ඒක ඔහොම ඔහොම ඉඳලා කොහොම හරි අද උදේ පාන්දර මෙන්න ඇවිල්ලා කුටියට තට්ටු කරනවා. දොරට තට්ටු කරනවා. ඇයි මේ මම මේ 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 ගුඩ් බයි කියන්න ආවේ? යන්න. මේ වෙලාව එනම් කතා කරන්න බෑ. තව විනාඩි 5කින් තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක්. බලනකොට අර මේ වටපිටාවේ තිබුණ පෝර උර 30ක් විතර නවලා 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 එකතු කරගෙන ඇවිල්ලා අන්න මේ යන ගමන් මොකක් හරි ගුඩ් ඩීඩ් එකක් කරගෙන යන්න එපැයි. දැන් මේ තියෙන අමාරු හිත් අමාරුව නැති වෙන්නත් එක්ක මොනව හරි කරන්න එපැයි. මාස 3ක් ඇවිල්ලා දවස් 3ෙන් යනකොට මොනව හරි වෙනසක් කරන්න යන්න එකින්ද මම මේ පද්ධතියේ තියෙන පෝර උර ටික ක්‍රමේට ඇරෙන්ජ් කළා. ඔන්න අද එහෙනම් ගුඩ් බයි. නෑ මාස 3කට ආවි. ඉතින් ඔය වගේ කට්ටිය අර වගේ භාවනා කරන කෙනෙක්ගේ චරිත කතාව ලිව්වොත් මොන වගේ දෙයක් ලියවෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔය පොත් විදියට ලියලා ලියවිලා තියෙන ඒවා තියෙන භයානකත්වය ඒකයි. එහෙම නැති පොත් තියෙනවා මං එහෙම කියන්නේ නැහැ. නමුත් වැඩි වැඩියෙන් ලියවිලා තියෙන්නේ ඔන්න ඔය විචිත්‍රත්වය එන්නේ ඔය වගේ කට්ටියකින් තමයි. ඉතින් වර්තමාන මොහොත කෝ කියලා පොත කියවුවහමත් අහන්න වෙන ඉඩ තියෙනවා. ඉතින් එයාගේ පොත් කියවන කට්ටියත් අන්න වර්තමාන මොහොත නම් අනුමෝදන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඔය විචිත්‍රත්වය තියෙන හැම වෙලේම අන්න හිතිවිලි දාමයක් තුල, කතන්දරයක් තුල, මේ විදියට thinking mind, wandering mind කියලා අපි කියන අන්න වර්තමාන මොහොත ඉක්මෝල යන්න ඕනේ. වර්තමාන මොහොත හරි සරලයි. ඒක අපේ හිත බාර ගන්න සූදානම් නැහැ. ඒකේ ඔය කියන තරම් විචිත්‍රත්වයක් අපිට පේන්නේ නැහැ. නමුත් ඒක තුළ ගැබ් වෙලා තියෙන අවශ්‍ය ඥානය ඔක්කොම තමුන්ගේ ආරක්ෂාව, තමුන්ගේ පිහිට ඇති කරගන්න අවශ්‍ය ශක්තිය ඒ තුළ තියෙනවා. ඉතින් ඒ ශක්තිය අනුමෝදන් වෙන කෙනෙක් අන්න මුකුත් කොළ අරගෙන පොත් අරගෙන යන දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න ඒ කොළේ පොත් ටික තියලා ගිහිල්ලා අවශ්‍ය විදිහට මුහුණ දෙනවා. දැන් අපි වුණත් ධර්ම දේශනා කරනකොට ඉස්සර බලනවා මොනව හරි මේක ලියාගෙනවත් යන්න එපැයි. මොනව හරි ටිකක් කියන්න දෙයක් කියලා ඔන්න ඉතින් මොනව හරි ලියාගෙන එනවා. ලියාගෙන ආවට මොකද බණ කියාගෙන යනකොට කොලේ බලන් ගියාම අන්න ඉතින් වැඩේ අංජ බජල්. ඒ වෙනුවට මුකුත් කොලයක් නැතුව ආපු දවසට, නැත්තම් ලියපු කොලේ අමතක වෙලා දාලා ආපු දවසට අන්න එදාට කියන හොඳ බණක්, ආයෙ නිකන් කට්ටියට තේරෙන බණක්, කට්ටියට කමියුනිකේට් වෙන බණක් කියවෙනවා. එහෙම නැත්තම් කොලේ ලියාගෙන එනවා මොකක් හරි සින්දු ගෑල්ලක්. මේක මේ බණට කියන්න ඕනේ කියලා හිතාගෙන. අනේ එතකොටත් හොඳ බණක් කියනවා. මොකද ඉතින් කොලේට එහෙම අවධානයක් දෙන්න දෙයක් නැහැ නේද? එතකොට ඇත්තත් මම පොඩි එහෙම එකක් ලියාගෙන ආවා. මොකද මට සාමාන්‍ය සින්දු වල වචන නිකන් එකපාරට එන්නේ නැහැ. ඒ ෆ්ලෝ එක එන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් මතක් කළා. අමාරුවෙන් තමයි සින්දුවක් වත් මේක සින්දුවක්ද කිව්වේ ඒ කියලා හිතෙන තරමට අහන කට්ටියටත් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සරලත්වයක් අපි බාර ගන්නවා නම් අපිට පොත් ඕනි නෑ, මේ ගොඩාක් ලියකියවිලි ඕනි නෑ. ඒ වෙනුවට සරලව ගිහිල්ලා මෙන්න මේ වර්තමාන මොහොතට මුහුණ දෙනවා, ඒ අදාළ අවස්ථාවට මුහුණ දෙනවා. ඒ මුහුණ දීම තුලින් අපිට ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහේ වටිනාකමක් අපි තුල ගොඩනගා ගන්න පුළුවන්. ඒ විදිහ ආරක්ෂාවක් අපිට හදාගන්න බැරි කමක් නෑ. දැන් පහුගිය දවසක කොල්ලෙක් ඇවිල්ලා දැන් මේකට මේ වැඩේ කියලා දීලා මම පුරුදු කළා. දැන් ඇවිල්ලා පොඩ්ඩක් කතා බහ කරනකොට දැන් ඉතින් මේකේ දැන් මේ අල්ලගන්න එපැයි. ඇත්තට මේ උනන්දු වටිනවනේ, ඒ උත්සාහය වටිනවනේ. දැන් මේ කියන කියනේ ඔක්කොම ලියනවා. පොත දිහා බලනවා, මගේ දිහා බලනවා, පොත දිහා බලනවා, මගේ දිහා බලනවා. මේ විනාඩි දෙකෙන් තුනේ, තප්පර දෙකෙන් තුනේ මුණ දිහා බලනවා, ආපහු ලියනවා, මුණ දිහා බලනවා, ආපහු ලියනවා. ඊට පස්සේ බලා ඉඳලා 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 අන්තිමට කිව්වා, ලියලා ඔක ඉවර කරන්න බෑ කියලා කිව්වා. දඩස් ගාලා පොත වහලා අන්න ඔළුව කෙලින් කරගත්තා. ලියලා ඉවර කරන්න බෑ අයියෝ, ලියලා ඉවර කරන්න බෑ. එහෙම කරුණු කරුණු ගෙන්නලා එකතු කරලා ගැට ගහලා මේක අවසන් කරන්න බෑ. ඒ වෙනුවට බලන්න මේ වර්තමානයේ එළඹිලා මොනවද දැනෙන්නේ, මොකද්ද මගේ අත්දැකීම. කොපි කරලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. ඒ වෙනුවට සරලව මගේ වයිබ් එකක්, මගේ වයිබ්‍රේෂන් එකක්, මගේ එනර්ජි එකක් මං අඳුන ගන්නවා. ඒක බොහොම නැචුරල්, ඒ ගමන බොහොම ස්වභාවිකයි. එහෙම නැත්තම් අපි ඉතින් ඇඳගෙන අන්තට්ටුවක් දාගෙන වටපිටේවුන්ටත් ඇනගෙන තමයි කල්ගත කරන්නේ. ඒ වෙනුවට අන්න අර සරලත්වේ බාර ගන්න, අර සරලත්වයට එළඹෙන්න, එළඹිලා බලන්න මම කවුද, මම මොන වගේ කෙනෙක්ද. එන්නේ එළඹීමේ අඳුන ගැනීම මට පිහිටක් සරණක් විදිහට හේතු වෙනවා. ඒ විදිහට පවතිනවා. දැන් අපි වටිනාකම් කියලා හිතාගෙන ඉඳපු දේවල් සම්පූර්ණ පරිවර්තනයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ පරිවර්තනය තමයි මේ ජීවිත පරිවර්තනය, ඒ පරිවර්තනය තමයි මේ ආරක්ෂාව. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න බොරුවට ආරක්ෂාව කියලා හිතාගෙන ඉඳියට මොකද? ඒව ඇත්තටම ආරක්ෂිත දේවල් නෙමේ. ඒව ඇත්තටම ආරක්ෂාවක් සලසන දේවල් නෙමේ. ඒ වෙනුවට අපි අන්න වටිනාකම් දීලා තියෙන වැරදි තැන්වල, අපේ බරක් තියලා තියෙන වැරදි තැන්වල. ඉතින් එන්නේ වෙනස කරන්න නම් එකම ක්‍රමයයි තියෙන, වෙනමකුත් නැහැ. තමුන්ව තමුන් අඳුන ගන්න ඕනේ. ඒ අඳුන ගැනීම තුලින් මට මම පිහිටක් බවට පත් වෙනවා. බාහිර ලෝකේ යම් යම් විදියට ආරක්ෂාව පිහිට හෙව්වට මොකද? දැන් මං අඳුනගෙන තියෙනවා නියම පිහිට. දැන් මං අඳුනගෙන තියෙනවා කොහොමද මම මට පිහිටක් වෙන්නේ කියලා. ඉතින් ඒක හරිම සරලයි. ඒක වැඩි කල් යන්නේ නැහැ ඒ පරිවර්තනය වෙන්න. දැන් පහුගිය දවසක ඒ ආපු අර තරුණ ළමයා, එයා කියනවා මම වටිනාකම් කියලා මගේ ජීවිතේ ක්‍රැෂ් කරගෙන ඉඳපු ඔක්කොම දැන් මට වටිනාකම් විදියට පේන්නේ නැහැ. දැන් මොකද මං කරන්නේ? දැන් මං ගිහිල්ලා දිවි නහ ගන්නවද? එහෙම නැත්තම් දැන් මං ගිහිල්ලා මට ඕන විදියට ජොලි කර කර ජීවිතේ ඉතුරු කාලේ ගෙවනවද කියලා කියනවා. මොකද හේතුව? අන්න වටිනාකම් කියලා පෙන්නපු දේවල් වටිනාකම් නෙවෙයි. ඒවා නෙමෙයි මට ඇත්තටම ඕනේ. ඒවා නෙමෙයි මගේ ස්වභාවේ. මම කියලා අඳුනගෙන ඉඳී වෙන කෙනෙක්. එතකොට ඔන්න බාගෙට තම්බපු අල වලට එන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. ඉතින් ඉතුරු ටික තැම්බෙන්න ඕනේ. ඒ සඳහා තව ටික කාලයක් නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත ඒ දෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই බේතෙන් හැදිච්ච ලෙඩ එන්නත් පුළුවන්. බේතෙන් හැදිච්ච ලෙඩ එන්නත් පුළුවන්. ඒක නිසා නැවත නැවත ටිකෙන් ටික ඒ දෙනවා. ඒ දෙන්න මොකද වෙන්නේ? මම මටම ආරක්ෂාවක් වෙනවා. මම මාව හඳුන ගන්නවා. ඒ හඳුන ගත්ත කෙනෙක් එයාගේ ජීවිතේ නියම වයිබ්‍රේෂන් එක, ජීවිතේ නියම ගමන හඳුනගෙන ඒ දිශාවට ගමන් කරනවා. ඒ දිශාවට ගමන් කළා නම් පසුතැවීමක් නැතුව ජීවිතේ කාලේ ගෙවනවා. පසුතැවීමක් නැතුව කියන්නේ මේ දුක් කරදරයක් එන්නේ නැතුව නෙමෙයි. ඒ වෙනුවට දුක આવොත් දුක විදියට බාර ගන්නවා, සතුට આવොත් සතුට විදියට බාර ගන්නවා. මේ බාර ගැනීමත් එක්ක එයා බොහොම සරල විවේක ජීවිතයක් ගෙවනවා. එහෙම නැතුව සමහර වෙලාවට මුළු ජීවිත කාලයක් පුරාවට හොයාගෙන ගිහිල්ලා අන්තිමට තේරුම් යනවා මේකද මට වුණා දේ, මේකද මම හිව්වේ මේ ජීවිත කාලේ පුරාවට කියලා ප්‍රශ්නෙකුත් එක්ක තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් ඔය මැරෙන කට්ටිය වැඩි හරියක් එහෙමනේ මැරෙන්නේ. මැරෙන කට්ටිය වැඩි හරියක් මැරෙන්න කලින්ම මැරිලා ඉවරයි. තමුන් ලෝකේ මැරිලා ඉවරයි. මෙතන මේ ජීවිතේ කෙලවර වීමනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිතේ කෙලවර වෙනවත් එක්ක අර ගොඩනගාගත්ත ලෝකෙත් මැරෙනවා. ඒතර ගොඩනැගිට වෙලා තින් මැරෙන්න කලින්ම ලෝකේ මැරිලා. එතකොට ඉන්දියාවට මොකද? මලා වගේ. ඉන්දියාවට මොකද? මලා වගේ. වටපිටාව අර දේශ කර කර වටපිටාවේ ඉන්නේ උන්ගේ වැරදි දැක දැක අන්න කල් ගෙවනවා. මොකද හේතුව? අන්න ගොඩනගාගත්ත ලෝකේ ඒ වටිනාකම් කියලා බරතබපු දේවල් දැනටම මැරිලා ඉවරයි. ඉතින් අන්තිම ටික දවසේ අර විදිහට කාලේ ගෙවමින් දේශ කරමින් මැරිලා ගිහිල්ලා කොහෙද උප්පත්ති ලබන්නේ කියන එක ඉතින් කවුරුත් ඔබ විසඳලා දෙන්න දෙයක් නැහැ. ඔය තියෙන මානසිකත්වෙම තමයි ගිහිල්ලා නැවතත් ඇති වෙන්නේ. ඉතින් අර මැරෙන්න කලින්ම අපායට ගිහිල්ලා ඉවරයි වගේ තමයි. මැරෙන්න කලින්ම ප්‍රේත ලෝකෙට ගිහිල්ලා ඉවරයි වගේ තමයි. අර ওই ධර්ම කතාවලත් කියන්නේ කර්මය කොච්චර බලවත්ද කියනවා නම් මේ වතුර තියෙන වතුර භාජනේ වතුර පේන්නේ නැහැ. ඉතින් කෑ ගහනවා වතුර දීපියව් වතුර දීපියව් මෙච්චර මේ මිනිස්සු ඉන්න තැන වතුර ටිකක් නැහැනේ බොන්න කියලා කියනවා. ඉතින් ඔය තියෙන වතුර කොහෙද වතුර මේ හිස්කල ඔක්කොම අනේ එහෙනම් මෙන්න කියලා අල්ලලා වතුර කලේ අල්ලලා කටට දාන්නේ. මොකද වතුර පේන්නේ අන්න මැරෙන්න කැලින්ම මැරිලා ඉවරයි. ඊට පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ කතාවක සඳහන් වෙනවා තව හාමුදුරු කෙනෙක්ට මොකක් හරි කලින් කරපු ඔය වගේ එකක් අකුසලයක් බල දීලා ඇවිල්ලා අන්න මේ දානේ මේ පිණ්ඩපාතේ හම්බ වෙනවා. හම්බ වුණාට පාත්‍රේ පේන්නේ නැහැ. පිණ්ඩපාතේ නැහැ. කන්න බෑ. ඉතින් කොහොමද කරන්නේ? සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මෙච්චර මේ ජීවිත කාලයක් පුරාවට මෙහෙම දුකක් ඉඳා කියලා අන්තිම මොහොතේ අන්න අර මේ බත් අතින් අනලා කටට ඔබනවා. අතින් අරගෙන සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ අතින් අරගෙන කවනවා. ඒ මොකද අන්න ඒ යන තැන ගැලපිලා ඇවිල්ලා ඉවරයි. ඉතින් එතකොට ඒ සැනසීම නිසාම අනේ අන්තං වඩ පිරුණ අද කියන සැනසීම නිසාම යම් කිසි විදියක හිතේ විවේකයක් පහසුවක් මතුවෙච්ච අවස්ථාවක අන්න මේ ධර්මය යම් කිසි ආකාරයක ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවක් ගැලපිලා එනවා. ඒ අවස්ථාවේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බණ පදයක් දෙකක් කිව්වහම අන්න අර මතුවෙච්ච සැනසීමත් එක්ක අර වෙහෙස දුරු වීමත් එක්ක අන්න යම් කිසි ධර්මය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් බලන්න අර ගොඩනගාගත්ත ලෝකේ බිඳිලා යනකොට කොයි විදිහටද කෙනෙක් ඒකට ප්‍රතික්‍රියා කරන්නේ. ඒක ජීවිතයේ අවසාන කාලය වෙනකන් ඉතුරු කරන්න එපා. ඒ වෙනුවට බලන්න මම මේ මාව ආරක්ෂාවක් කරගන්නේ කොහොමද? මම මේ විදිහට බාහිර ලෝකේ ආරක්ෂා කියලා හිතාගෙන ඉන්න දේවල් ඇත්තටම ආරක්ෂාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නැවත නැවත විමසන්න, නැවත නැවත යෙදෙන්න, ඒ යෙදීම තුළින් ඒ සරලත්වය අපිට බාරගන්න බැරිකමක් නැහැ. ඒක බාරගන්න වැඩි කල් යන්නෙත් නැහැ. නැවත නැවත පුරුදු කරන කෙනෙක්ට, ටිකෙන් ටික යෙදෙන කෙනෙක්ට. එතකොට එයා සමහර විට අන්න බොහොම විවේකී මනසක් ටික ටික ගොඩනගා ගන්නවා. ඒ විවේකී හරිම සරලයි. වැඩි බරපතල ලොකු ලොකු දේවල් නෙමෙයි. එහෙම දේවල් නෙමෙයි. මේ වෙනුවට අපි කියන්නේ සරලත්වයක් බාරගන්න. දැන් ඔය හොඳ ලස්සන නිකන් වචන කිහිපයක් මට හම්බුණා. කාලෙක ඉඳලා ඕක මගේ හිතේ නැවත නැවත රැව්පිරිලා දෙනවා. මොකද්ද? කියනවා මේ සත්‍ය වචන කතා කරන කෙනෙක්ට කිසිම දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කියන කතාව කියලා පොඩ්ඩක් විමසලා බලන්න. මෙන්න මේ හිතේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. මේ හිතේ තියෙන වංක ගති සහ අහිංසක ගති අතර වෙනස තමයි කියන්නේ. එතකොට සත්‍ය වචන කතා කරනවා නම් කිසිම දෙයක් මතක තියාගන්න උවමනාවක් නැහැ. මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. වංක වෙච්ච ගමන් අන්න වංගුවක් ගහපු ගමන් මොකද වෙන්නේ? අන්න ඒව මතක තියාගන්න වෙනවා. මොකද මෙයාට මේ බොරුව කිව්වා. අරයට අර බොරුව කිව්වා. මේ දෙන්නම එකතු වෙච්ච තැන මේ විදිහේ බොරුවක් කිව්වා. ඔන්න අමුතු වංක භාවයක් අපේ හිත තුළ මතුවෙලා එනවා. නමුත් සත්‍ය වචන කතා කරොත් කිව්වා එතනින් ඉවරයි. පහුවදාට ඇහුවත් ඒකම තමයි කියන්න වෙන්නේ. ආයි පිරිස් වට වෙලා ඇහුවත් ඒකම තමයි කියන්න වෙන්නේ. මොකද හේතුව කතා කරන්නේ සත්‍ය වචන. ඒකේ තියෙන වටිනාකම බලන්න. ඒ විදිහේ සත්‍ය වචන කතා කරන්න පුළුවන් නම් අපේ හිත හරි සරලයි, සැහැල්ලුයි. එහෙම නැත්නම් අම්මෝ කොච්චරනම් කල්පනාද? අර යා මෙහෙම කරයිද දන්නේ, මෙයා මෙහෙම කරයිද දන්නේ, මෙහෙම දෙයක් આવොත් මෙහෙම කරන්න ඕනි කියලා අන්න නැවත නැවත වර්තමාන මොහොත ඉක්මවල යනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ උනාත් පැහැදිලි කරලා දෙනවා මේ වගේ කෙනෙක්ට, මේ වගේ සරලත්වයක් බාරගත් කෙනෙක්ට, මේ වගේ සත්‍ය වචන මේ විදිහේ දෙයක පිහිටලා ඉන්න කෙනෙක්ට අන්න මොන සබාවකට ගියා වුණත් පසුබහින්න හේතුවක් නැහැ. ඕන පිරිස් මැදක එයාට කල්ගත කරන්න පුළුවන්. මොකද එයාට එහෙම අනතුරක් හිතට නගින්නේ නැහැ. එයාට එහෙම බයක් දැනෙන්නේ නැහැ. රජතුමා ඉදිරියට උනත් යන්න ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව අන්න අර හිතේ තියෙන විශ්වාසය නිසා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න අර එයාට මෙහෙම කළා තියෙනවා. එයාට මුහුණ දෙන්න බෑ. මෙයාට මෙහෙම කළා තියෙනවා. එයාට මුහුණ දෙන්න බෑ. එතකොට එයා මෙයා අරයා නැති තැන් හොයලා තමයි යන්න පුළුවන් වෙන්නේ. ඔය දෙක අතර වෙනස නැවත නැවත පරීක්ෂා කරලා බලන්න. බොරුවක් කිව්ව සහ සත්‍ය වචන අතර වෙනස පරීක්ෂා කරලා බලන්න. අර විදියට මුහුණ දෙන්න බැරි වැඩ කිරීම සහ එහෙම නොකර ඉඳීම අතර වෙනස පරීක්ෂා කරලා බලන්න. දැන් මගේ ජීවිතේ මන් දන්නේ එදා ඉඳලා මට එහෙම නිකන් අර නායකාරයෝ මුහුණ දෙන්න බැරි කට්ටිය නැහැ. රැකී රක්ෂා කරත් ඒක උපරිමෙන් කරලා ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ආවොත් මට ණය මිසක් මං ඒගොල්ලන්ට ණය ස්වභාවයක් නැහැ. අනිත් ගත කරපු ඒවත් කරපු දේවලුත් අන්න පුළුවන් උපරිමෙන් කරා බැරි කොට බෑ තමයි ඉතින්. මෙතනින් එහාට කතන්දරයක් නැහැ. මෙන්න මේ පාමණකට කරලා තියෙනවා මෙච්චර අවුරුදු ගාණක් මේක වෙනුවෙන් හැය කරලා තියෙනවා. අයි බෑ කියන එක නිකන් ඇට මිදුළු වලට යනකම්ම කරලා තියෙනවා. ඉතින් ඒකින් දා එතනින් එහාට නම් බෑ තමයි. අර කෙනෙක් කියනවා මොකද්ද ඒක තිබුණේ ලස්සන ෆිල්ම් එකක. ඉතින් මොනවා කියන වුණත් ඉතින් ධර්ම කතාවක නම් නෙමෙයි. එයා කියනවා මොකද්ද අන්න මේ මම ගොඩක් දේවල් ගිව් අප් කරලා තියෙනවා. මම ගොඩක් දේවල් අතහැරලා තියෙනවා. මොකද කරන්න බෑ. එතනින් එහාට කරන්න බෑ. බැරි නම් මම අතහැරලා යනවා. මම රැකී රක්ෂා අතහැරලා තියෙනවා. කසාද අතහැරලා තියෙනවා. මම මේ විදියට දේපල වස්තු වෙන වෙන දේවල් අතහැරලා තියෙනවා. බෑ. බැරි හින්දා කරන්න බෑ කියලා කියනවා. එහෙම නැත්තම් කියනවා මොකද්ද පොළව රස්නේ වැඩි නම් වෙන තැනකට යන්න පසුබාන්න එපා. ඒ ඒ ඒ ඒක ප්‍රශ්න කරන්න එපා. මේ පොළව කකුල් පුච්චන තරමට රස්නේ. එතකොට ඔතන ඉන්න බැරි නම් වෙන තැනකට යන්න. වෙන තැනකට ගිහිල්ලා පහසුවක් ලං කරගන්න තියෙනවා. එක කකුලකින් හිටිනවා අනිත් කකුලෙන් හිටගෙන ඉන්නවා. පිලිසි පිලිසි ඔහොම ඉන්න එපා කියලා කියනවා. බැරි නම් ඉතින් බෑනේ. එතකොට කාටවත් මුහුණ දෙන්න බැරි කමක් එහෙම එකක් නැහැ. මොන දෙයියන් ආන්සේ ආවත් එහෙම නායකාරයෝ එහෙම කට්ටිය හොයාගන්න අමාරුයි. ඉතින් අනවිවෘතව කතා බහ කරන්න පුළුවන්. ඒ විදිහේ වෙහෙසකට පීඩාවකට පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අනර විදිහේ විවේක මනසකින් නිරවුල් මනසකින් කල්ගත කරන කෙනෙක්ට. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර විදිහේ වංකභාවයක් හදාගත්තොත් වංකභාවයත් එක්කම අන්න වංගු ගණනාවක් ගැලපිලා එනවා. වංගු ගන්නකොට ඉතින් හරි අමාරුයි. කෙලින් පාරේ යනවා වගේ නෙමෙයි. ඉතින් ඔන්න ඔය දෙක අතර වෙනස තමයි කියන්නේ. ඉතින් ඒ වෙනස අපිට ලං කරගත්තොත් බොහෝ ජීවිතේ පහසුවක් විවේකයක් මතුවලා එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නැවත නැවත වංක බවද පුරුදු කරන්නේ. වංක බවම තමයි අපිට ගැළපිලා එන්නේ. ඒක නම් ආය අහන දෙයක් නැහැ. බලාපොරොත්තු වෙන්න එපා එක జాතියක් වපුරලා වෙන జాතියක අස්වැන්නක් ලැබෙයි කියලා. වපුරන විදිහට තමයි අනිවාර්යෙන් අස්වැන්න තියෙන්නේ. එතකොට ඔය කටයුතු කරනකොට හිතන්න මේ මම වැපිරීමක් කරනවා. මොනවා විදිහේ බීජද මම වපුරන්නේ. එතකොට එක බීජයක් වැපිරුවාට මොකද අස්වැන්න එනකොට ඒ විදිහට දසදහස් ගුණයක් ලොකු වෙලා තමයි එන්නේ. එතකොට කියනවා වෙන්නෙම මේ වගේ වැඩ බලක් ඇපුවොත් ඒකේ මොකෙක් කරි ගෙම්බෙක් කියලා කියනවා. ඉතින් ඕක තමයි ක්‍රමේ. මේක වළක්වන්න බෑ. මොකද ඒ විදිහට තමයි ගලපගෙන තියෙන්නේ. ඒ විදිහට තමයි ගොඩ නගාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා වපුරන ආකාරයෙන් තමයි ප්‍රතිඵල වෙන්නේ. එතකොට කටයුතු කරනකොට බලන්න මොන විදිහේ වැපිරීමක්ද මම මේ කරන්නේ. මොන විදිහේ ඉඩකඩක්ද මම මේ හදන්නේ. දැන් සමහරු කතා කරනවා මේ බීමේ තියෙන ආදීනවේ මොකද්ද මේ විදිහට කටට දාන දෙයකින් මේ විදිහේ කෙලසීමකට කෙනෙක්ව ලක් වෙන්න පුළුවන්ද? උගුරට අහලා ගන්න දෙයකින් කෙලසීමකට ලක් වෙන්න පුළුවන්ද? ඒක නෙමෙයි ඔතන තියෙන අවුල. ඒ වෙනුවට අන්නර වැරදි බීජවලට මූල කාරණාවක් තමයි ඕක. කියනවා මොනවද මේක මේ පවු හදන ෆැක්ටරියක් වගේ. ඒකෙන් තමයි මේ ප්‍රොඩක්ට් එක එළියට දාලා දෙන්නේ. ඉතින් අලුතෙන් කරපු පරීක්ෂණ එකත් ඕක හරි ලස්සන සඳහන් වෙනවා. මොකද්ද? සාමාන්‍ය ඉම්පල්සස් කියන ඒවා ඕන කෙනෙක්ට එනවා. ආවේග කියන ඒවා ඕන කෙනෙක්ට එනවා. එතකොට ආවේගයක් ආවට මොකද? ඊට අතරමැද ක්‍රියාත්මක වෙන්න කලින් thought process එකක් තියෙනවා. මේ විදිහ හිතවිලි දාමයක් එනවා. එයා හිතන කල්පනා කරනවා මේක මට සුදුසුද? අපි හිතමු අන්න කාමයේ වර්ධව හැසිරෙන අදහසක් ආවා. ඈ දැන් ඔන්න හොඳට එහෙම අදහසක් ආවා. ආවට මොකද මේ තැනත්තා ප්‍රකෘති සිහියෙන් ඉන්නකොට මේ තැනත්තා කල්පනා කරනවා මම කසාද බැඳපු කෙනෙක් මෙහෙම කරොත් අන්න මගේ කසාද ජීවිතේ අන්න එතනින් වැඩේ අහවර වෙනවා මේ විදිහේ තවදුරටත් ඒක අර තියෙන පිරිසුදු භාවයෙන් තියන්නේ නැහැ ඒ අවිනිශ්චිත භාවයක් ඇති වෙලා එනවා ඔහොම කියලා මේක කට්ටිය දැනගත්තොත් මට මේ විදිහට ලෝකෙන් නිඳා ලබන්න හේතු වෙනවා කියලා ඔන්න ඔය විදිහට මොනවා හරි ටිකක් හිතවිලි ටිකක් මේ තැනත්තගේ දර්ශනයට අනුව මේ තැනත්තගේ වර්ල්ඩ් වීව් එකට අනුව පහළ වෙනවා. එතකොට ගොඩ දෙනෙක් අනි ඉම්පල්ස් එක පහළ වුණාට මොකද? අන්න අර දෙවනුව එන කල්පනා නිසා මේ වැඩෙන් නැවතිනවා. මේ වැඩේ නොකර නිකා ඉන්නවා. නමුත් අන්න අර මත්ද්‍රව්‍ය වල ඉෆෙක්ට් එක කියනවා මොකද්ද? මේ විදියට යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය අරගත්තාම වෙන්නේ මොකද්ද? අර මැද තියෙන හිතවිලි දාමේ අයින් කරලා දෙනවලු මත්ද්‍රව්‍ය වලින්. ඒකනේ ඔය දෙන්නේ ඔය ටිප්සි කියන්නේ ටිප්සි ලෙවල් එකට දාගත්තාම පොඩි ජොලියක් තියෙනවා. කතා කරන්න බැරි වුණට කතා කරන්න පුළුවන් වෙනවා. සින්දු කියන්න බැරි වුණට සින්දු කියන්න පුළුවන් වෙනවා. ඩාන්ස් කරන්න බැරි වුණට ඩාන්ස් කරන්න පුළුවන් වෙනවා. මොකද්ද මේ වෙන්නේ? අන්න අර අතරමැද හිතවිලි දාමේ නැති වෙලා යනවා. ඒක ඉවත් කරලා දෙනවා අර අර කේ අනුග්‍රහයෙන්. ඉතින් මොකද ඉම්පල්ස් එකක් එනවා, ආවේගයක් එනවා, ආවේගය ක්‍රියාත්මක කරනවා. ඉතින් අන්න නොදන්න නොහිතපු වැඩක් එකපාරට සිද්ධ කළා. ඔක තමයි වැඩේ. එතකොට අන්න ඒ හින්දාම තමයි කියන්නේ මේක නිකන් පව් හදන ෆැක්ටරියක් වගේ. අර විදියට යම් කිසේ අවස්ථාවක් ලැබුණා, ඒ විදිහ ආවේගයක් ආව, ඒක ක්‍රියාත්මක කළත් ඉවරයි. අන්න පහවදා උදේට තමයි වෙරි මත බැස්සාම තමයි ඔලුව කැක්කුමකුත් එක්ක සිතිවිලි දාමේ එන්නේ. මොකද සිතිවිලි දාමේ? අන්න මගේ ඊයරෑ මම කරපු ක්‍රියාව නිසා, මගේ මේ ජීවිතයේ පිළිබඳ අවිනිශ්චිත භාවයක්, මගේ මේ කසාද ජීවිතයේ පිළිබඳ අවිනිශ්චිත භාවයක්, මගේ ඒ සහායකයාට තියපු ඒ විශ්වාසේ බිඳිලා ගිහිල්ලා තියෙනවා කියලා අන්න පහවදා උදේට ඔලුව කැක්කුමකුත් එක්ක බරපතල හිතවිලි ජාමයක් ඉදිරිපත් වෙලා එනවා. ඒ අපහසුතාවයටම තමයි මේ කෙනා පහවදාට නැගිටින්නේ. කියන්නේ ඒ වගේ පහසුවක් තමයි ඔය වගේ දේවල් වලින් හදලා තියෙන්නේ. ඒක නිසාම කියනවා මේක නිකන් අර පව් හදන ෆැක්ටරියක් වගේ. මේක නිසා එකෙන් වැලකී ඉන්න පමණට ඇඟට ගුණයි කියලා. ඉතින් ওই විදිහ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඔය සරලත්වය බාර ගන්න පුළුවන් නම්, නැවත නැවත ඒකට එළඹෙන්න පුළුවන් නම්, ඒ සරලත්වය තුල මේකී ප්‍රතිපදාව තියෙනවා. ඒ වෙනස තුල මේකී ප්‍රතිපදාව තියෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? නැවත නැවත අපි වංක වෙනවා. නැවත නැවත වංක භාවයක් පුරුදු කරනවා. එතකොට ඒ වංක භාවයට අනුව ප්‍රතිඵලත් ලැබිලා එනවා. එහෙම නැතුව සත්‍ය වචන කතා කරොත් ඒ කෙනාට අර කී විදිහට මතක තියාගන්න දෙයක් නැහැ. මොකද කියලා තියෙන්නේ ඒ හිතට ආපු හැඟීම, හිතට ආපු දේ. දැන් ඊයේත් ඔය වගේ පොඩි කතාවක් ඇදිලා ආවා. මොකද්ද මේ 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 කෙනෙක්ට කෙලින්ම අපිට මූණට ප්‍රකාශ කරන්න පුළුවන්ද? යම්කිසි අපේ තියෙන හැඟීම කියන්න පුළුවන්ද? මේ විදිහ ප්‍රශ්නයක් විමසන්න. අපි හිතමු තරහ ගියපු වෙලාවට මට තරහ ගියා කියලා කියලා එන්න පුළුවන්ද? එහෙම නැතු තරහ ගියේ නෑ වගේ රඟපාලා පස්සේ ඇවිල්ලා පළිගන්න කටයුතු කරන එක තමයි ගොඩ දෙනෙක් කරන්නේ. ඒක නම් බොහොම පහසු දෙයක්. ඒක නම් බොහොම ප්‍රසිද්ධ දෙයක්. මොකද්ද? අන්න තරහ ගිය වෙලාවට තරහ හංගගෙන ඇවිල්ලා, සංගෝගගෙන ඇවිල්ලා අන්න පස්සේ වෙලාවක රිටර්න් එකක් දෙන්න කල්පනා කරනවා. ඒ කට්ටිය බහුලයි. තව කට්ටියක් ඉන්නවා තරහ ගිය වෙලාවට තරහ සංගෝගගෙන ඇවිල්ලා ඒ තරහෙන් පීඩා විඳින කට්ටියක්. අයියෝ මේ බලන්නකො මට කරපු දේ මට මෙහෙම කරානි කියලා අන්න පීඩා විඳිනවා. ඒ ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකෙන් විඳෝ විඳෝ කල්ගත කරනවා. ඒක අරිට වැඩිය හොඳයි. නමුත් ඒකත් විඳවිල්ලක් තමයි. නමුත් ඒ තරහ ගියපු වෙලාවේ කෙලින්ම කියලා දැම්මොත් තරහෙන් බැනනවා ගහනවා කියන එක නෙමෙයි හැබැයි මේ කියන්නේ. ඒ වෙනුවට තමුන්ගේ අර අදහස විවෘතව ප්‍රකාශ කරනවා. ඉරිසියා හිතුන වෙලාවක ඉරිසියා හිතුන මනුස්සයටම කියනවා අපිට නම් එහෙන ඉරිසියයි මේ වැඩේට කියලා ප්‍රකාශ කරනවා. ඉරිසියාවෙන් ක්‍රියාත්මක වෙනවා වෙනුවට. අන්න ඒ විදිහ විවෘත භාවයක් හදාගත්තොත් ඒක බොහෝ විට පහසුවක් සඳහා හේතු වෙන්න පුළුවන්. ඒ විදිහේ කෙලින් වචන කතා කරොත් ඒක විවේකයක් සඳහා, පහසුවක් සඳහා හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම වෙලේම වංක ස්වභාවය නම් අපි දිනු කරන්නේ ඒ වංක ස්වභාවය තුළ නැවත නැවත මෙන්න මේ විදිහේ පීඩාකාරී හැඟීමක් තියෙනවා. මේ විදිහට නැවත නැවත අපිව වෙහෙසට පත් වෙන ආකාරයේ, වෙහෙසට පත් කරවන ආකාරයේ හැකියාවක් ඒ තුළ තියෙනවා. ඒක නිසා අන්න බලන්න මේ අවස්ථාවේදී ඒ දේ අතහැරලා දාන්න. දැන් ඊයේ දරුවෙක් කියනවා මගේ යාළුවෙක්. ඒ යාළුවෝ මේ කියනවා බලන්නකෝ විභාගෙ ළඟයි, බලන්නකෝ විභාගෙ ළඟයි පාඩම් කරන්න බැරි වුණා, ෆේල් වෙයිද දන්නේ නැහැ කිය කී ඔය විදිහේ කතාවක් කිය කී ඉන්නවා. ඉතින් හැබැයි මම දන්නවා මෙයා පාඩම් කරපු බව. මෙයා මට කලින් ඒක කියලත් තියෙනවා, මන් දැන් ඔක්කොම කරලා ඉවරයි කියලා. නමුත් අන්න මෙහෙම එකක් නැවත නැවත කියනවා. එතකොට එහෙම කිව්වහම අන්න දැන් කලින් මේ සතිපාසල වැඩසටහනේදී මේ විදිය සාකච්ඡාවකුත් ඇදිලා ආවා. ඉතින් ඒ වෙලාවේ මේ කෙලින් වචන කියන්න පුළුවන් නම් ඒකේ වටිනාකමත් අපිට දැනුණා. ඒක නිසා මම පරීක්ෂාවකටත් එක්ක මොකද කරේ, අන්න කිව්වා මේ යාළුවට, ඔයා ඔය බොරුවනේ කරන්නේ කියලා කිව්වා. මේ කියපු ගමන් මේ මනුස්සයාට වෙච්ච දේ කියලා අන්න අර විස්තරයක් කියලා එවලා තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මාව දාපු අමාරුවක් කියලාද මන්ද කියන්නේ? කොහොම හරි කමක් නැහැ, අරකට නිකන් ඇසිඩ් ගැහුවා වගේ වුණාලු මේක කිව්වහම. එතකොට පැංගිරි ගතියක් තමයි අනිවාර්ය ඉතුරු වෙන්නේ. අර තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් එහෙම එහෙ වෙලා යන්න පුළුවන්. නමුත් අප්පා හැමදාම ওই බොරුකාරයෙන්ගේ බොරුව හා ඉන්නවට වැඩි වෙන වැඩ නැද්ද අපිට? මේ පුදුම රංගපෑමක් නේ රංගපාන්නේ, නිකන් හරි තාත්තික රංගපානවා. රංගපාලා බලාපොරොත්තු වෙන අනිත් කට්ටිය මේ විදිහට පිළිගනි. මේ විදිහට මේ මම මේ කියන එක, මම මේ රංගන එක තාත්තික විදිහට පිළිගනි, ඒගොල්ලෝ අප්පුඩි ගහයි කියලා බලාපොරොත්තු වෙනවා. එච්චරට දක්ෂ රංගපෑම්. ඒ වෙලාවට පොඩ්ඩක් අර වගේ වචනයක් දාලා බැලුවාම අන්න අමුතු ඒකේ ජොලියක් තියෙනවා. මං කියන්නේ අහපු මනුස්සයට නැති වුණත් කියපු එකට පොඩි ගතියක් තියෙනවානේ. කියපු එකට පොඩි ගතියක් තියෙනවා. ඔය ආවේ බොරුවන්නේ අප්පා කරන්නේ කියලා කිව්වහම මූණට අන්න ඒ මූණ ඇකිලිලා යන එකත් එක්ක අමුතු නිකන් බූස්ට් එකක් ඔය කෙමි බ්‍රේන් කෙමිකල්ස් වලින් නැගලා එන්න පුළුවන්. ඉතින් ඒ වගේ පරීක්ෂාවක් කරලා බලන්න පුළුවන්. හැම වෙලේම නෙමෙයි, කියන එක්කෙනා ඔක්කොම කරෙක් කර කර යනවා නෙමෙයි, අර විදිහට අර වෙහෙසක් දනවපු වෙලාවක අපිට මේ තාත්තික රඟපාන්න අපිත් රඟපෑමක් බලාපොරොත්තු වෙන වෙලාවක අන්න ඒ වගේ වෙලාවක කියන්න පුළුවන්. ඉතින් යනවා 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 කියලා රඟපපා ඉන්නකොටත් කියනවා කමක් නැහැ යනවා නම් කමක් නැහැ කමක් නැහැ කිය කී ඉඳලා අන්තිමට දවස කියන්න පුළුවන්. ආ ඔය යන්නේ මේ දවස් දෙකකට තුනකට නේද, සති දෙක තුනකට නේද කියලා අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් අහලා බලන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තරහ වෙන්න හොඳ නැහැ නේද, ඉතින් පොඩ්ඩක් නිකන් යාළුකමෙන් ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි ක්‍රමේ. ඉතින් ඒ විදිහට බලන්න ටික 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 මෙන්න මේ විවෘත ස්වභාවයක්. අර අන්තරයේත් අමුතු කතාවක් තියෙනවා, අන්තරයේත් හොඳ විපස්සනාවක් තියලා තියෙන පාටයි දවස්වල. අන්න කියන ලොකුම බොරුව, ලොකුම බොරුව කියපු කෙනාට තෑග්ගක් දෙනවා කියලා ඔන්න රජතුමා. ඊට පස්සේ ඔන්න ඉතින් එක එක කෙනා ඉදිරිපත් වෙලා එක එක බොරු කියනවා හැමතිලා මේ තෑග්ග ගන්න. ඉතින් ඔහොම කිව්වට මොකද, අන්දරේ නිහඬයි, අන්දරේ මුකුත් කියන්නේ නැහැ. අන්තිමට බැරිව තැන කට්ටිය කතා බහ කරලා ඉවර වුණාට පස්සේ අන්න මේ අන්දරේගේ රජතුමා අහනවා, අන්දරේ මේ මුකුත් කියන්නේ නැද්ද කියලා විමසල් සිටිනවා. අන්න ඒ වෙලාවේ අන්දරේ අමුතු කවියක් කිව්වා කියලා, හරි ලස්සන කවියක් කිව්වා කියලා සඳහන් වෙනවා. දැන් ලෝකම බොරුව කියන අවස්ථාවේදී අන්දරේ කියපු කවිය කියනවා, රජකම් කළත් ඉඳගෙන සිහසුණක් මත ඔබ ගොන් රජෙකි මේ මහා ගොන් රැළට හිත, ඔබ මෙන් කුහක නින්දිත අදමයකු කැත, මුළු ලංකාවේ වෙන කිසියම් තැනක නැත. අන්න අන්දරේට ලොකුම බොරුව කියන්න ආපු අවස්ථාවේදී අන්දරේ කරපු දේ. ඉතින් මොකද කරන්නේ, හැමතිලා ටික ඔක්කොම එන උද්ඝෝෂණයක් දානවලු, මෙන්න මේ කව එල්ලපන්, මේ කව එල්ලලා මරන්න ඕනේ, මේ රජතුමාට මෙච්චර නිග්‍රහයක් කරා. රජුටත් පොඩ්ඩක් හිතේ අමාරුවක් තියෙන්නේ. නමුත් ඉතින් මේ අවස්ථාවේ හැටියට අන්න මොකද කරන්නේ කියනවා, නෑ නෑ අන්දරේ තමයි මේ තරඟ දිනුවේ, අන්දරේට තමයි මේ තෑගි ටික ඔක්කොම කියලා අන්න තෑගි ටික දීලා පිටත් කළා හරිනවා. ඒක හැබැයි සුදුසු අවස්ථාව එනකන් ඉඳලා කියන එකේ තමයි වටිනාකම තියෙන්නේ. අර විදියට ඇහුන් නෑ වගේ, සම්බන්ධ වෙන්නේ නෑ වගේ ඉන්නවා. ඉඳලා 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 අන්තිමට බැරිම තැන ඇහුවාම, දැන් මුකුත් කියන්නේ නැද්ද කියලා ඇහුවාම අන්න ඇදලා අරින්න පුළුවන් මේ වගේ එකක්. අන්න මූණටම කියලා දාන්න පුළුවන් මේ බොරුවනේ කියන්න තියෙන්නේ, ඔන්න එහෙනම් මම බොරුවක්ම කියනවා කියලා අන්න ওই ටික ඔක්කොම අතහරිනවා. දැන් අතහැරුවාම ඇහුව කෙනාටත් ඉතින් පොඩ්ඩක් ඉතින් හිතමාරුවක් එන්න පුළුවනි, කරන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය. ඔය රංගර රංගනේවට ඔක්කොටම අපිට ඒ අනුව අත්පුඩි ගහන්න අමාරුයි. ඒ වෙනුවට පොඩ්ඩක් අර විදිහේ ඇහුන් නෑ වගේ ඉඳලා යම්කිසි ක්‍රියාත්මකෙන අවස්ථාවකුත් තියෙනවා. දැන් අර අපි දැකලා තියෙනවා ඔය ෆෝන් වලම ඉන්න කට්ටිය නම් හොඳට දන්නවා. නමුත් මේකේ තේරුම දන්නේ නෑ ගොඩ දෙනෙක්. අර අර WhatsApp message දාන කට්ටියක් දන්නවා. ඔය emojis වල තියෙනවා වඳුරෝ තුන් දෙනෙක්ගේ ඉමෝජිස් තුනක්. එතකොට ඕක දාන්නේ සාමාන්‍යයෙන් නිකම් මොකක්රි ජෝක් එකකට වගේ තමයි කට්ටිය දාන්නේ. නමුත් ඔතන ඊට වැඩිය ගැඹුරු අදහසක් තියෙනවා. මොකද්ද මේ වඳුරෝ තුන් දෙනාගේ අදහස? එකෙක් කන් දෙක වහගෙන ඉන්නවා, එකෙක් ඇස් දෙක වහගෙන ඉන්නවා, එකෙක් කට වහගෙන ඉන්නවා. ඕක දන්නව ඇති. ඕක ගොඩට නෙට්ට ඔය විහිළු වලට එහෙම දානවත් ඇති. නමුත් ඒක නෙමේ අදහස. ඊට වැඩිය බොහොම එහා ගියපු අදහසක් මෙන්න මේ තුන් දෙනා පිටිපස්සේ තියෙනවා. ඕක ඔය බොහෝ කාලයකට කලින් චීනෙන් පටන් ගත්ත සංකල්පයක්. ඒක තමයි ඔය පස්සේ ඇවිල්ලා ජෝක් එකක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ වඳුරු තුන් දෙනා බොහොම ප්‍රඥාවන්ත වඳුරු තුන් දෙනෙක්. මේ වඳුරු තුන් දෙනා බොහොම ගැඹුරු බණක් අපිට කියනවා. මොකද්ද මේ වඳුරු තුන් දෙනාගේ අදහස? පළවෙනි එක කන් දෙකනේ වහගෙන ඉන්නේ. එතකොට මේ කියන්නේ hear no evil. මේ විදිහට වැරදි නරක ඇහෙන්නේ නැහැ, අහන්නේ නැහැ. ඊට පස්සේ අන්න see no evil. මේ විදිහට නරක වැරදි දකින්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? speak no evil. මේ විදිහට නරක වැරදි කතා කරන්නේ නැහැ කියලා ඔන්න ඔය විදිහ අමුතු විදිහ හික්මීමක් ගැන තමයි ඔය කියන්නේ. එතකොට කියනවා මේ විදිහට වැරදි නරක ඇහුනෙත් නැත්තම්, දැක්කෙත් නැත්තම්, කතා කරෙත් නැත්තම්, එයාගේ ඇතුළත හැම වෙලෙම විවේකයක්, නිදහසක්, සාමයක්, හොඳ දෙයක් විතරයි ඉතුරු වෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ওই හික්මීම බොහෝ වෙලාවට අපිට අදාළයි, බොහෝ වෙලාවට කියලා මම කියන්නේ. නමුත් යම්කිසි අවස්ථාවකදී ওই හික්මීම වෙනස් කරගන්න පුළුවන්. එයා අපි අහලා තියෙනවා මේ ධර්මයේ තුල සඳහන් වෙන මොකද? ඇස් ඇත්තේ අන්ධෙක් වගේ කල්ගත කරනවා, කන් ඇත්තේ බීරෙක් වගේ කල්ගත කරනවා. ඊට පස්සේ ප්‍රඥාව ඇත්තේ මෝඩෙක් වගේ ඉන්නවා, තේරුන්නේ නැහැ වගේ ඉන්නවා. ශක්තිය ඇත්තේ දුර්වලෙක් වගේ ඉන්නවා. අන්තිමට පණ ඇත්තේ මලා වගේ ඉන්නවා. ඔහොම ඉඳලා හරි මේ පිස්සු ලෝකෙන් බේරිලා තමුන්ගේ ගමන යනවා කියන අදහස තමයි මේක තියෙන්නේ. එතකොට ඔන්න ඒ වඳුර තුන් දෙනාගේ අදහසම තමයි එතනත් තියෙන්නේ. මේවා දැක්ක පමණින් ඒවට ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, ප්‍රඥාව ඇත්තේ හොඳට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා තේරුන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ වගේම යම් කිසි විදියක ශක්තිය තියෙන දුර්වලෙක් වගේ ඉන්නවා. පණ ඇත්තේ මලා වගේ ඉඳලා හරි කමක් නැහැ. මේ පිස්සු විකාර වලින් බේරිලා කල්ගත කරනවා. ඉතින් ඕක හොඳ කමටහනක් කියලා අපි කිව්ව හැකිනි. හොඳ කමටහනක් තමුගේ ජීවිතේට. නමුත් ඒ ගාත පෙළේම මහා කච්චායන ස්වාමීන් වහන්සේ තව කොටසක් කියනවා. මොකද්ද කියනවා? මේ සිහියෙන් ඉන්න කෙනා, මේ විදියට අවදි කෙනා, මෙයාට මේ වටපිටාවේ වෙන දේවල් හොඳට ඇහෙනවා. වටපිටාවේ වෙන දේවල් හොඳට පේනවා. සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්කුණා නච දිට්ඨං සුතං දීරෝ සබ්බං උච්චති මරහති. මේ විදිහට ඇහෙනවා, පේනවා. නමුත් ප්‍රඥාවන්ත පුද්ගලයා හැම වෙලේම මේ සියල්ල අතාරින්නේ නැහැ. ඒ වෙනුවට සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක වීමකුත් තියෙනවා. එහෙම පැත්තකුත් තියෙනවා. ඒතකොට මේ එකම ගාථා පෙළේ තැන් දෙකක සඳහන් වෙන කමටහන් දෙකක් තමයි මේ කියන්නේ. ඒතකොට බොහෝ විට අන්න අර ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, කතා කරන්නේ නැහැ කියන වඳුර තුන් දෙනාගේ ආදර්ශය ගන්න පුළුවන්. නමුත් ඉඳලා හිටලා කියන්න වෙනවා රජකම් කළත් ඉඳගෙන සිහසුණක් මත ඔබ ගොන් රජකින් මේ මහා ගොන් රැළට හිත ඔබ මෙන් කුහක නිඳිත අද මේ කුණත මුළු ලංකාවේ වෙන කිසියම් තැනක නැත. ඒ විදිහට කියලා දාන අවස්ථාවක් ගැළපිලා එන්න පුළුවන්. ඒ වල අවස්ථාවේදී අන්න පොඩි ටච් එකක් විතරයි දෙන්න ඕනේ. මුළු කැලයක් ගිනි ගන්න සුදුසු අවස්ථාවක් ගැළපිලා ඇවිල්ලා තියෙනවා. දැන් මේ දවස්වල මේ අපි ඉන්න පරිසරේ පුදුම වේලිල්ලක් වේලන්නේ. හීතල තමයි, හීතල වුණාට මොකද වේලනවා. ඒතකොට ගිනි කූරක් ගැහුවා පමණින් කැලයක් ගිනි තියන්න පුළුවන් කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අනේ ඉතින් ඒ වගේ කාලෙක අන්න පොඩි ටච් එකක් විතරයි දෙන්න පුළුවන්. අන්න කැලයක් ඇවිල්ලා යනවා. තියන්නේ වගේ අමුතු විදිහේ ප්‍රතිපදාවක් මේ කියන්නේ. තමන්ට පිහිටක් තමන් හදාගන්න ප්‍රතිපදාවක් මේ කියන්නේ. ඒක අර සරලත්වය තුළ තියෙනවා. ඒක මේ අවංකත්වය තුළ තියෙනවා. ඒක මේ විවේක මනස තුළ තියෙනවා. අන්න ඒ විවේක මනස නැවත නැවත අනුමෝදන් වෙන්න. ඒක නැවත නැවත බාරගන්න. ඒක නැවත නැවත ලං කරගන්න. ඒ විදිහේ ගමනක් තමයි මේ කියන්නේ. එතකොට ඔන්නේ විදිහ උත්සාහයක් දරන කෙනෙක්ට තේරෙනවා මේ ඇවිදිමින් ඉදිමින් විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරන ගමනුත් සිහිය කියන එක, අවදිය කියන එක පුරුදු කරන්න ඕනේ. මේ අවදි මනසක් පුරුදු කරන්න ඕනේ. ඒක නැවත නැවත සිද්ධ කරන්න ඕනේ. එතකොට මම කියන්නේ නැහැ මේ කරන වැඩ කටයුතු ඔක්කොම SMS දාගෙන ඒ වැඩ කටයුතු විවේකීව කරන්න කියලා. එහෙම කරන්න බැරි අවස්ථා තියෙන පුළුවන් ඕන තරම්. ඒ අවස්ථාවවලදී අන්න කොහොමද හික්මන්නේ කියන ප්‍රශ්නේ ගොඩ දෙනෙක් අහනවා. දැන් පහුගිය දවසක ළමෙක් අහනවා මොකද්ද මම මෙහෙම කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක්. මට එතකොට ලන්ච් බ්‍රේක් එකක් හම්බ වෙන්නේ පොඩි වෙලාවක්. ඒ වෙලාවේ මම ආහාර ගන්න ගමන් පොතක් කියවනවා. ඒක මට හුරු පුරුදුයි. එහෙම දැන් මේ සිහිය ඒකට හරස් වෙනවද කියලා අහනවා. ඊට පස්සේ ඔය තරුදු එහෙම නැවත නැවත අහනවා මොකද්ද මල්ටි ටාස්කින් කියන එක යස්ද නෝද කියලා අහනවා. මේ සතිපාසලේ කන්සෙප්ට් එක මොකද්ද කියලා අහනවා. එතකොට යස් නෝ කියලා ආන්සර්ස් නෑ මගේ නම්. මගෙන් ඇහුවොත් ඔය පස්සේ මම කියන්නේ යස් ඇන්ඩ් නෝ දෙකම ඔප්ෂන්ස් දෙකම ගන්න පුළුවන්. වමට බර වැඩි කාට දකුණට ඵලයන් කියනවා. දකුණට බර වැඩි කාට වමට ඵලයන් කියනවා. නෑ නෑ මේ ලෝකේ එකම දෙයයි තියෙන වමටම යන එක විතරයි කිව්වොත් අන්න ගිහිල්ලා කාණු ඵලෙ නතර වෙන්නේ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. යස් ඇන්ඩ් නෝ තමයි ආන්සර් එක. ඕනම් ප්‍රශ්නයකට යස් ඇන්ඩ් නෝ කියලා ආන්සර් කරන්න පුළුවන්. මේ විදිහට කිව්වේ හැකියන්නේ. එතකොට එහෙනම් සුදුසු අවස්ථාවේදී එක වැඩක් දෝතිම්ම අරගෙන කරන්න. බැරි අවස්ථාවලදී දෙක තුනක් වුණත් කරන්න අවස්ථාවක් ගැළපිලා ඉන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ විදිහට යෙදෙන්න. යෙදිලා බලන්න මේ වැඩ කරන අතරේ මගේ සිහිය තියනවද? දැන් සමහර විට ඩ්‍රයිව් කරනවා. වාහනය කිලෝගෙන යන ගමන් ගෙදර කට්ටිය වාහනේ ඉන්නවා. ඒගොල්ලෝ එක කතා කරන්නේ යෙදිලා තියෙනවා. වාහනේ තෙලවනවා. එතකොට ප්‍රමුඛතාවය අපේ කොහෙද තියෙන්නේ? වාහනේ එලවනවා. නමුත් කතා බහ ගත්තේ දෙනවා. ඒ අවදි භාවයේ තියෙනවා නම් ගැටලුවක් නැහැ. ෆෝන් එකක කතා කර කර අන සක්මනක එහාට මෙහාට ගමන් කරනවා. එතකොට අවදිනවා. ෆෝන් එකත් කතා බහක යෙදෙනවා. යවදි භාවයේ තියෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඉතින් ඔය ජීවිත ගෙවන්න බෑනේ. ඒ පමණකට දේවල් ගොඩනගාගෙන තියෙනවනේ ඔය ජීවිතවල. ඉතින් ඒ ගොඩනගාගත් දේවල් එහෙම කඩලා බිඳලා විනාශ කරලා දාලා එන්න කියන ආරාධනයක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට ඒව අතරේ ටික ටික යම් කිසි විදියක හුරු කිරීමක් කරලා බලන්න. ටික ටික නැවත නැවත පුහුණුවකේදීලා බලන්න. එතකොට තේරෙනවා මල්ටි ටාස්කින් පහසු නම් දෙක තුනක් එකවරමට කරන්න පුළුවන් නම් කමක් නැහැ. බැරි නම් ඒත් කමක් නැහැ. කෙනෙක් කියනවා මට එහෙම දෙක තුනක් එකපාර කරන්න බෑ. ආ බැරි නම් මොකද? බැරි නැහැ එහෙනම් එක වරකට එකයි එක හොඳට කරන්න. තව කෙනෙක් කියනවා නෑ මට දෙක තුනම හොඳට කරන්න පුළුවන්. කරන්න පුළුවන් නම් කමකුත් නැහැ. එහෙනම් ඒක ඒ විදිහට කරන්න. ඔන්න ඒ විදිහේ 아무තු වමටත් නැති දකුණටත් නැති ගමනක් තමයි තියෙන්නේ. ඒක ඉතින් ටික ටික නැවත නැවත දියුණු කරගත යුතුයි. නැවත නැවත එළඹිය යුතුයි. නැවත නැවත පුහුණු කළ යුතුයි. එහෙම පුහුණු කරන්න දියුණු කරන දියුණු කරන එළඹෙන එළඹෙන්න තේරෙනවා මෙන්න මේ කියන 아무තු කතාවක් ඒක මට දැන් ටික ටික තේරෙනවා. මේ විදිහට මමම මාව ආරක්ෂාවක් කරගෙන යන ක්‍රමයක් කොහොමද මං හදාගන්නේ? ඒ විදිහේ ශක්තියක් මම කොහොමද ඇති කරගන්නේ කියන පරීක්ෂාව නැවත නැවත අපි අපිට කරගන්න පුළුවනි. ඒ වයිබ් එක ඒ පරීක්ෂාව තම තමන් හොයා ගන්න ඕනේ. එහෙම නැතුව අරයාගේ මෙයාගේ කොපි කරලා හරියන්නේ නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම සාමාන්‍ය වේගෙන් වැඩ කරන කෙනෙක්. එතකොට මට ඒ වේගෙන් වැඩ කරන ක්‍රමේ හරියන්නේ නැද්ද? ඒ විදියට කරන්න බැරිද මේ සිහිය නිසා කියලා විමසස සිටිනවා. එතකොට ඒ වෙලාවට ඉතින් ඔය ඒ මුල් කාලේ ඇත්තටම පොඩ්ඩක් අපි වේගය අඩු කළා ඒ විදියට කටයුතු කරනවා. නමුත් පහු වෙනකොට තමන්ගේ ස්වභාවික වේගෙන් කටයුතු කරන්න. ස්වභාවික වේගෙන් ගමන් කරන්න. ඒක ගැටලුවක් නැහැ. ඒ ගමන් කරන අතරේ කටයුතු කරන අතරේ නැවත නැවත ඒ අවධානය සිහිය තියාගෙන කටයුතු කරන්න. එහෙම නැති වුණොත් 아무තු අලුත් එහෙසක් මතුවලා එනවනේ මේවා හෙමින් කරන්න ගිහිල්ලා. එහෙම එකක් නැහැ. තමුන්ගේ එක එක්කෙනාගේ වේග වෙනස්. තව කෙනෙක් හිමින් පිළිවෙලට වැඩ කරද්දී තව කෙනෙක් වේගෙන් අවුලෙන් වැඩ කරගෙන යනවා. ඒක කමක් නැහැ. ඒ තම තමුන්ගේ හුරු පුරුදු ශක්තිය තම තමුන්ගේ හුරු පුරුදු ක්‍රමේ බාර ගන්න. ඕවා ඉතින් මකලයින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඕවා මේ උපතින්ම ලැබිලා ඕවා මේ හොඳට පිච්චිච්ච වළං අවුරුදු 20-30,000 තියෙනවා පිලිස්සුවට පස්සේ. ඒකට ඒ වගේ දේවල් වෙනස් කරන්න ඕනේ නැහැ. රහත් උනත් ඒ වගේ දේවල් නම් යන්නේ නැහැ කියන අදහස තමයි ඔය සූත්‍ර දේශනා හැම බැලුවාම තියෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනුවට අන්න අර තමුන්ගේ ඒ ගමනක යෙදෙනවා. ඒ විදිහේ විවේකයක් හදාගන්න උත්සාහ කරනවා. ඒ විදිහේ ආරක්ෂාවක් ටික ටික මගේ ස්වභාවය තුළ මං අදාගන්න උත්සාහ කරනවා. නැත්තම් කොහොමද මාව අඳුනගන්නේ? නැත්තම් කොහොමද රඟපෑමක් නේ එතකොට? එහෙම නේ, තමුන්ගේ ස්වභාවික විදිහට කටයුතු කරනවා. තමුන්ගේ ස්වභාවික හැඟීම් දැනීම් විවෘතව ප්‍රකාශ කරනවා. තමුන්ගේ ස්වභාවික ආකාරයෙන් ඒ වැඩ කටයුතු කරනවා. ඒ කරන අතරේ බලනවා මම මේ මාව හඳුන ගැනීමක් කරනවා. මම කවුද? මම මොන වගේ කෙනෙක්ද? මම මොන වගේ ආරක්ෂාවක්ද මටම හදාගන්නේ කියන පරීක්ෂාව තමයි තියෙන්නේ. ඉතින් වැනිව් මගේ මා ආරක්ෂාවක් මටම හදා ගැනීම සඳහා අද දින මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැමදෙනාටම ඉදිරිපත් කළා. තමන්ට පිහිටක් තියෙන පිටින් නෙමෙයි, තමන්ට තමාවම පිහිට කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. එහෙම තමාව මනාකොට හික්මවා ගන්නා පුද්ගලයාට දුර්ලභ වූයේ ඒ තමාගෙන්ම ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. මේ විදිහට ආරක්ෂාව ලබා ගැනීම කළ යුතු යන්නේ බාහිරයේ කිසි කෙනෙක්ගෙන් නෙවෙයි, තමන් හික්මවා ගැනීමෙන් පමණක් කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම මේ මානව වර්ගයාට හොමෝ සේපෙන් සේපෙන් කියන්නේ දන්නවා කියන කාරණේ තිතරනේ, දන්න බව දැන ගැනීමත් කියන මේ කාරණා දෙකටම කියලා මම හිතන්නේ ඔක්තෝබර් 31 වෙනිදා 62 වෙනි වැඩසටහනදී ස්වාමීන් වහන්සේ ඒක අපිට මතක් කළා. ඒ වගේම මේ තරහක් ඇති වෙලාවේදී තරහ ඇති බව, නැත්නම් රාගයක් ඇති වෙලාවේදී රාගය ඇති බව, මේ විදිහට මේ තමන්ගේ තියෙන ඒ ආවේගයන් දැක ගන්න ගමන්ම අපිට මේ big picture එක නැත්නම් අපිට තියෙන තොරතුරුත් එක ආකාරයෙන් දැක ගන්න පුළුවන් විදිහේ ප්‍රවණතාවයකට පත් වෙන්න පුළුවන් කියලා මේ ප්‍රතිපදාවෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එතකොට එහෙම big picture එක දකිනකොට අපිට පුළුවන් මේ තමන්ට තමාව පිහිට වෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම දුක් සතුට කියන දේ මේ මේ ජීවිතේදී ඒක අපි හැමෝටම උරුම දෙයක්. හැබැයි ඒක ඒ ආකාරයෙන් බාර ගැනීම තුළින් අපිට තෘප්තිමත් ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් බවත්, එහෙම නැත්නම් මේ මානව ජීවිතේ ඉන්න කම්ම ඉඳගෙනම අපිට තිරසන් ප්‍රේත ආදී මේ දුක්ඛිත ජීවිතවල අත්දැකීම් ලබන්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. සත්‍ය වචන කියන කෙනාට කිසිදයක් මතක තබා ගැනීම අවශ්‍යතාවයක් නැහැ කියන කාරණේත් පැහැදිලි කරා. ඒ වගේම සරල වෙන්න තරමට සත්‍ය වචන කතා කරන තරමටම අපිට තියෙන බිය නැති වෙන බව සහ විශ්වාසය ඇති වෙන ඕනම තැනකට අපිට ගිහින් පුළුවන් කියන කාරණේ පැහැදිලි කරා. වංක වෙන පුද්ගලයෙක්ට තමන් වංක වෙන තරමට අපිට ලෝකයෙන් ලැබෙන්නේ වංක භාවය. භාවය කියන්නේ අපි වපුරන දේම තමයි අපිට වපුරන බීජවල පැල තමයි අස් වෙන තමයි අපිට ලැබෙන්නේ කියන කාරණේ පැහැදිලි කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මේ ආවේගයක් ඇති වෙනකොට ආවේගයට පස්සේ අපි ක්ෂණ එකක් ගන්න කලින් ක්‍රියාත්මක වීමක් වෙන කලින් සිතුවිලි දාමයක් ඇති වෙනවා. දැන් මේ මද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් ඒ සිතුවිලි දාමයේ අත්‍යවම ඇතිවීම වළක්වන නිසා ආවේග ඇති වූ පමණින්ම මේ ක්ෂණ එකට යන්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ පැහැදිලිවා. මට හිතෙනවා අතන දැන් සත්‍යමත් වෙන කෙනෙකුට ඒ සිත් මේ ආවේග එනකොට මේ සිතුවිලි දාමයට අපි ෆෝකස් කරන්නේ නැහැ. ඒ සඳහා සත්‍යමත් වෙන නිසා අපිට ඇක්ෂන් එක නවත්ත ගන්න පුළුවන් වගේ හැකියාවක් ඇති වෙනවා කියලා මට පෞද්ගලිකව හිතුණා ඒ බනස් ඒ අවස්ථාවේ ශ්‍රවණය කරනකොට. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ඉමෝජි තුනක් ගැන පැහැදිලි කරලා අපිට මේ පැහැදිලි කරේ නරක නපුරු දේවල් අහන්නෙත් නැත්නම් දකින්නෙත් නැත්නම් ඒවා කතා කරන්නෙත් නැත්නම් එනයින්ම අපිට මේ සනසීමක් ලැබෙනවා කියන එක පැහැදිලි කරා. ඒක නිසා බොහෝ දුරට ඇස් තිබුණත් අපි මේ දකින්නේ නැහැ වගේ, නැත්නම් කම් තිබුණත් ඇහුන්නේ නැහැ වගේ, හැකියාව තිබුණත් හැකියාව නැති කෙනෙක් වගේ ඉන්න තරමට අපිට මේ ගමන යන්න ලේසි කියලා පැහැදිලි කරා. ඒක එහෙම වුණත් ඉඳලා හිතාර අන්දරේ කිව වගේ කිව යුතු දේ කියන තැන කියන්න අවශ්‍යතාවයක් තියෙන තැන ඒ විදිහට ඊට සවස ගන්න ඕනේ කියලා පැහැදිලි කරා. ඒ වගේම මේ මාර්ගය වඩනකොට අපිට කෙනෙක්ට කරන්න පුළුවන් සමහර විට එක දෙයක් විතරයි එක මොහොතක. එහෙමනම් ඒ කෙනා ඒ දේ දෝතිම කරන්නත් කෙනෙක්ට මල්ටි ටාස්කින් කරන්න පුළුවන් නම් ඒ තමන්ගේ තියෙන අපේම පුද්ගලෙක්ම වෙනස් යුනික් නිසා ඒ පුද්ගලයන්ට ලැබිලා තියෙන ආවේනික ලක්ෂණත් එක්ක ඒවා මම හිතන සතිමත් බව වැඩි දියුණු කරගන්නකොට අපිට ඒ ආවේනික ලක්ෂණ අපි ගැනම පොඩි දැනුවත් වීමක් වෙනවා. එතකොට ඒ තමන් කොයි වගේ කෙනෙක්ද කියලා දැනගෙන ඒකට අනුග්‍රහ කරගෙන ඉස්සරහට යන එක තමයි මම හිතන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඒ කියන්නේ තමන්ට කරන්න පුළුවන් එක වැඩක් විතර නම් ඒක වෙලාවකදී ඒක දෝතිම්ම කරන්න තමන්ට මල්ටි ටාස්කින් කරන්න පුළුවන් නම් ඒක කරන්න. ඒවා ලොකුට වෙනස් කරන්න යන්න එපා. මේ අවුරුදු 20 30 කනම් පවතින මේ පිච්චිච්ච වළං වගේ අපිට එහෙම දේවල් මේ සැනින් වෙනස් කරන්න බෑ කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. මම හිතන්නේ හැමදෙනාම මේ කරුණු පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ වැඩසටහන ඊළඟ පියවර තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද ආධුනික පිරිසට සතිමත් බව පුහුණු කිරීමට ලැබලා දී තියෙන උපදෙස් පත්‍රිකාව පැහැදිලි කිරීම මට මං හැමදාමත් කියනවා වගේ අපි මතක් කරන්නේ මේ සතිමත් බව කියන එක කිසිම ජාතියකට ආගමකට දේශ සීමාවකට ලඝු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට මිනිසියෙකු පමණින්ම ලැබෙන මූලික මිනිස් අයිතිවාසිකමක් හිමිකමක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා අපිට සාක්ෂි දෙනවා අවුරුදු පහේ ඉඳලා ඉහළට මේ දරුවෝ අවුරුදු පහේ දරුවෝ පවා මේ සතිමත් බව පුහුණු කරලා එකෙන් මේ ප්‍රතිලාභ ලබා ගන්න ආකාරය. ඒක නිසා වඩා වැදගත් දේ අපි මේක කළ යුතුයි සහ අපිට මේක කළ හැකියි කියන හැකි සංඥාව ඇති කර ගැනීමම තමයි. ඒක නිසා අපි විශ්වාස කරන අද වැඩසටහනටත් සම්බන්ධ වෙලා ඉන්නේ එහෙම පිරිසක් කියලා. ඉතින් එහෙම පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නව නම් ඔයගලන්ට හැකි සංඥාවක් තියෙනව නම් ඊට පස්සේ කරන්න ඕන කාරණා ටික අපි පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ සතිමත් බව වැඩි වීම කාරණා තුනක් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා. සතිමත් ඇවිදීම, ඉඳ ගැනීම සහ සතිමත් ක්‍රියාකාරකම්. මූලික වශයෙන් සතිමත් ඇවිදීම සහ ඉඳ ගැනීම තමයි අපි මුල් ආධුනිකයන්ට ගොඩක් වෙලාවට යොමු කරන්නේ. ඉතින් ඒ සඳහා වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් නිෂ්පාදනය කළා තිබුණත් නිසන්න වනේ නිෂ්පාදනය කළ තියෙන වීඩියෝ දෙකක ලින්ක්ස් මම දාලා තියෙනවා. මේ මෙතන මම දැනටමත් XLR එකට යොමු කරා. ඉක්මනින්ම Zoom එකටත් යොමු කරන්න පුළුවන්. ඒක නිසා අද මේ වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක් හරි එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් ඒ වීඩියෝස් නරඹලා ඒ අදාළ මූලික උපදෙස් ලබා ගන්න කියලා මතක් කරනවා. එහෙම මූලික උපදෙස් ලබාගත්ත පස්සේ කළ යුතු වැදගත්ම දේ තමයි අපි මේක දිනපතා පුහුණු කිරීම. අපිට ලොකු වෙලාවක් පුහුණු කරන්න පුළුවන් නම් අපිට ලොකු ප්‍රතිලාභ තියෙන පොඩි වෙලාවක් පුහුණු කරන්න පුළුවන් නම් පොඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. හැබැයි ලොකු පොඩි වෙන්න හරි අපි දිනපතා මේක පුහුණු කිරීමේ අවශ්‍යතාවය දැනගෙන අවම පොඩි වෙලාවක් හරි දිනපතා පුහුණු කිරීම හරි වැදගත්. ඒක නිසා මම හැමදෙනාගම ඉල්ලා හිටිනවා දිනපතා මේක තමන්ගේ ජීවිතයේ එක කොටසක් කරගන්න. මේ විදියට දත්ම දිනවා බත් කනවා වගේ කොටසක් කරගෙන සතුටක් ලැබීමක් සහ සතුටක් ඉඳ ගැනීමක් පොඩි වෙලාවක් හරි කරන්න උත්සාහ කරන්න කියලා. එහෙම සතුටක් ලැබීම ඉඳ ගැනීම කරලා පය දෙකක පමණ කාලයක් ඉඳගත්ට පස්සේ නැත්නම් පය දෙක කාලයක් ඇවිදීමක් කරාට පස්සේ තමන්ට ලැබෙන දැනෙන අත්දැකීම් තමන්ට දැනෙන විදිහට ලියන්න උත්සාහ කරන්න. කියන්නේ කොහොමද ඇවිදිනකොට කකුලට කොහොමද පොළව දැනුනේ, ඉඳගෙන ඉන්නකොට හුස්ම දැනුණාද, ඉරියව්ව දැනුණාද, එහෙම නැත්නම් උදරේ හිස් පහත් වීම දැනුණාද, මොන හරි එක දෙයක් දැනෙච්ච එක දෙයක් තියෙනවා නම් අපි ජීවත් වෙනවා කියලා අඟවන්න. අන්න ඒ දේ ගැන විස්තර ලියන්න. ඊට පස්සේ ඒ ලියන විස්තර අපි වෙත යොමු කරන්න පුළුවන් Google Form එකත් ඊමේල් ඇඩ්‍රස් එකත් මම දාලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපිට වාර්තා එවන්න පුළුවන්. හැම ඉරිදාම අපි මේ වෙලාවට මේ වැඩසටහන පවත්වනවා. ඒ අදාළ Zoom විස්තර මෙතන සඳහන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ වාර්තා ඉදිරිපත් කළත් නැතත් ඔයගොල්ලන්ට මේ වැඩසටහන සම්බන්ධ වෙලා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ අනිත් අයගේ වාර්තා වලට ලබා දෙන පිළිතුරු අනුවත් අපිට අපේ තම තමන්ගේ සතිමත් භාවය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේ වාර්තා ඉදිරිපත් කරන අයට ඒ වගේ තියෙන ගැටලු මොනවද, ඔවුන්ට ඉදිරියට යන්න අවශ්‍ය පියවර මොනවද කියන කාරණා ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරයි කියලා අපි පැහැදිලි කරනවා. ඉතින් ඒක නිසා හැම දිනාටම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න, දිගටම සම්බන්ධ වෙන්න කියලා මතක් කර සිටිනවා. ඉතින් හැම එපමණයි අපිට මේ ආධුනික පිරිසට ලබා දෙන උපදෙස් වල තියෙන්නේ. හැමදාමත් මතක් කරනවා වගේ මම අදත් කියන්න ඕනේ මේ වැඩසටහන ඇත්තම නිසන වනේ ඉදිරිපත් කරන වැඩසටහන් රාශියක් තියෙනවා. ඒ වුණාට මේ වැඩසටහන අපි පැහැදිලිවම මේ ආරම්භ කළේ ආධුනිකයයට බය නැතුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න වේදිකාවක් හදන්න ඕනේ නිසාමයි. يعني අනිත් අනිත් වැඩසටහන් වල ගොඩක් ප්‍රවීණයෝ ඉන්න නිසා මේ ආධුනිකයයට කිසිම බයක් සැකක් නැතුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න, තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න සුදුසු වේදිකාවක් හදන්න තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. ඒක නිසා මම ගෞරවයෙන් හැමදාම මතක් කර සිටිනවා මේ ඔය පුහුණුව කරනා වගේම හරිම වැදගත් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන සමහරලාට මේ අපිට මනසෙන් හදනවා අපි මේ හදනවා අපේ සාවරය අපි කරනවා හරි ඔක්කොම හරි කියලා ඒ වුණාට ඒක හරි වැදගත් අපි කොහොමද මේ 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 ප්‍රතිපදාව ඉදිරියට යනකොට අපි කොහොමද ඒක එක්ස්පීරියන්ස් කරන්න කියන අත්දැකීම බෙදා හදා ගැනීම හරිම වැදගත්. ඒක නිසා හැමදාම වගේ මම අදත් මතක් කරනවා පුළුවන් විදිහට ඔයගොල්ලන්ගේ අත්දැකීම් ලියලා හරි එහෙම නැත්නම් අපි ලිඛිත වාර්තා ඉදිරිපත් කළාට පස්සේ වාචිකව හරි ඉදිරිපත් කරා මේක හරි වැදගත් තමන්ගේ මාර්ගයේ ඉදිරියට යනකොට. ඒ වගේම දැන් අපිට ඊළඟට තියෙන්නේ අපේ ලිඛිත වාර්තා වලට ප්‍රශ්නෝත්තර වාර්තාව වැඩසටහනට යොමු වෙන එක. ඒ සඳහා මම නදීට ආරාධනා කරනවා මේ අද උත්තර වැඩසටහන මෙහෙවන්න කියලා. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ ගිය සති අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කෙනෙකුත් අපිට වාර්තාවක් ලිඛිත වාර්තාවක් කියලා තියෙනවා. ඒ වගේම ගිය සතියේ අවසානයේ අපි ආධුනික කීප දෙනෙක් කතා කරා. ඉතින් ඒකලොත් අද කතා කරනවා කියලා අපිට කිව්වා. ඉතින් අපි බලමු මේ පිරිස කතා කරයිද කියලා. නදී
හොඳයි, අපි එහෙනම් ගිය සතියේ අලුතෙන් ඉදිරිපත් වෙච්ච එකනාවකින් පටන් ගමු.
අපි ලිඛිත වාර්තා ඉවර කළා නැත්නම් කියන්නේ ඔව් ඒක තමයි නදී. ඒ අර මුලින්ම වාට මම යපු වාර්තාව ඉදිරිපත් කරලා
කියනාදුගේ වාර්තාවක් තියෙනවා රාජිකා, ඒක ඉදිරිපත් කළා නේද? නැත්නම් අනිත් එක
ස්වාමීන් වහන්සේ
අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සමාවෙන්න ඕනි. මම
කියනාදුගේ නදීත්තරයි අපි පිළිගන්නේ මිදින්නේ නදීප්ට ඒක අමතක වෙලා.
ඒකනේ
නදීප් විසිනේ මීඩියා මොකද්ද ඒක හෙඩ් වෙලා නේ ඒකනේ අවුල.
තමයි ස්වාමීන් වහන්සේ එකක් ගහන්නත් ඕනේ.
ස්වාමීන් වහන්සේට ඒක ඉන්නවනේ නදීප් කොටක.
නෝ මට කියා ගන්න බැරි විදිහට ස්වාමීන් වහන්සේ කොහොම ගන්න ඕනයි කියලා
මොහොමාරි මගේ මාවත් අහුණා කොනකට
ස්වාමීන් වහන්සේට ගිහිල්ලා තියෙනවා.
මාවත් අහුණා කොනකට අර එකෙක් ඇවිල්ලා අපේ මේ දවස්වල කැම්පස් එකේ එකෙක් ඇවිල්ලා මෙතන මේ රීලා ගිහිල්ලා
එහෙම හිතලා තියෙන ස්වාමීන් වහන්සේ කියලා නදීප තමයි දොස් කියනවානේ. නදීප තමයි ඒක හිතලා තියෙන්නේ මේ ලොකු ස්වාමීන් වහන්සේම මේවා කරලා තියෙන. එහෙනම් නදීප අපි පටන් ගමු වියානදෝගේ වාර්තාවේ.
නෑ අපි වියානාව පොඩක් බෙන්ච් එකේ තියමු. වියානාට හැමදාම අපි ප්‍රයොරිටි දෙන වැඩි.
මේ ස්වාමීන් වහන්සේ නම් අපි
බලමු වියානාට තරහයයිද කියලා පොඩ්ඩක් ඉන්නකොට.
Sunday beginners report number 1. පරයන්ක භාවනාව. ස්වාමීන් වහන්සේ තනාර මේ පොයින්ට්ස් විදිහට දීලා තියෙනවා, 10 පොයින්ට්ස් දීලා තිනවා. මම එක එක නැතුව ඔක්කොම කියවගෙන යන්නම් ස්වාමීන් වහන්ස. බොඩි ස්වීපින් ක්‍රමය මගින් කය රිලැක්ස් කර භවනාවට වාඩි වුණා. වරහන් තුල කොන්දේ සුළු වේදනාවක් තිබු නිසා බාහිර ශබ්ද හොඳින් ඇසුණා. වාඩි වී සිටින ඉරියව්ව සිහි කළා. මෙසේ ටික වේලාවක් සිටින විට පපුව ප්‍රදේශයේ ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රකට වුණා. එහි සිත තබාගෙන සිටියා. වෙනත් අරමුණු සිහි වුණා. සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රාශ්වාසයෙන් වෙනත් අරමුණු සමාන්තරව නැගෙන බව දැනුණා. වාඩි වී සිටින ඉරියව්ව කයට ඊටාම පහසුවාවක් හැඟුණා. වරහන් තුල කයේ දැනීම හොඳින්ම දැනුණා. බොහෝ වේලාවක් මෙසේ ඉන්නට ඇත්නම් කියා සිතුණා. සියුම් දහඩියක් දැම්මා. ඇස් තදින් පියාගෙන සිටින බවත් ඇස් වටා වේදනාවක් ඇති බවත් එය පීඩාකාරී බවත් දැනුණා. උස්ම සියුම් වෙමින් නමුත් දිගටම දැනුණා. බාහිර ශබ්ද දිගටම ඇසුණා. නමුත් සමහර අවස්ථාවල වාහන වරහන් තුල වාහන ශබ්ද ඇසුණාද නැද්ද කියා හරියටම විශ්වාස නැති ස්වභාවයක් දැනුණා. පාදය මෙට්ටෙට ස්පර්ශ වන ස්ථානයේ සහ කොන්දේ සියුම් වේදනාවක් ඇති වුණු නිසා විනාඩි 45කට පමණ පසුව පරයන්කෙන් නැගිට්ටා. සක්මන් භාවනාව. කිසිම අයුරකින් මානසික ඒකාග්‍රතාවයකට එන්න නොහැකි වුණා. විනාඩි කිහිපයකට පසුව වෙහෙසකර බවක් සහ කටුක බවක් දැනුන නිසා භාවනාවෙන් ඉවත් වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉදිරි උපදෙස් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. වාර්තාව අවසන් ස්වාමින් වහන්සේ.
මේ ගිය සති ඉස්සෙල්ලාම සම්බන්ධ වෙච්ච එකනේද නැද වෙන එකක්ද මේ?
ඒක සාංශ වෙරි ඇඩ්වාන්ස් රිපෝට් එකක්.
නෑ නෑ ඒක තමයි ස්වාමීන් වහන්සේ ගිය සතියේ මුනිම සම්බන්ධ වුණා කියමු කෙනාගේ වාර්තාව තමයි.
ඒ කියන්නේ ඔහොම නික එක සතියෙන් ඔහොම අල්ලගත්තාම අපිට ඉරිසියා හිතෙනවා. ඔය රාජිකා හැමුණත් ඔය කොච්චර කිව්වත් ඉරිසියා වෙන්න පුළුවන් මේ ඔහොම ලීලා යුවහම. මේ ඒකෙන් හින්දා
මේ ස්වාමීන් වහන්සේ අපිටත් ඉරිසියායි.
ඒ කියන්නේ ඒකෙන් හින්දා නිකන් අපි නිකන් අර නිකන් චර වේගෙන් යන්න එපා අප්පයි. ඉතින් අපි මේ අමාරුවෙන් බලන්න නිකන් මේ අවුරුදු කීයක් ගියාද මේක අල්ලගන්න. ඉතින් ඒකෙන් හින්දා ඔය විදිහට කියන්න පුළුවන් කියන්නේ සැහැණ වටිනකමක් තියෙනවා. එකම දෙයයි තියෙන්නේ මේක සුද්ධ වෙන්න තියෙන්නේ එකම දෙයයි. මේ නැවත නැවත එදෙන්න. ඇවිත් වාඩි වෙලා ඉන්න එක ගැන කියනවනේ. වාඩි වෙලා ඉන්නේ කිය ඔය කොන්ද බඩ අනම්මන ඔක්කොම දැනෙනවා, උස්ම දැනෙනවා, උස්ම සියුම් වෙනවා. ඒ අතරේ මම ඉන්නවා. එතකොට සක්මනේ විතරක් කොහෙන්ද මේ වෙන අන්තට්ටුවක් ගෙනහලා පළඳගෙන මේක මේ ඒකාග්‍රතාවයක් ගැන. එහෙම එකක් නැහනේ. එහෙම එකක් කොහෙද කිව්වේ? එහෙම ඒකාග්‍රතාව කතාවක් අපි කියලා නැහැ. ඒ වෙනුවට බාන ඇවිදිනකොටත් ඔය විදිහම පතුල් දැනෙනවා, සද්ද ඇහෙනවා, වටපිටාව පේනවා, කලබලයක් තියෙනවා, හිතවිලි තියෙනවා. ඒ අතරේ මම ඇවිදිනවා. ඒ අතරේ මම නැවත නැවත මේ ඇවිදිනවා කියන හැඟීමට එළඹෙනවා. ඒ එළඹිලා බලන්න මොනවද දැනෙන්නේ. ආ එතකොට මෙන්න පොළවේ ගතියක් දැනෙනවා, විලුඹ වදිනවා දැනෙනවා, ඇඟිලි තද වෙනවා දැනෙනවා කියලා යම් කිසි නිරීක්ෂණයක් එයි. ඒ අතරේ අර කියනවා වගේ ඇඟපත නොයෙකුත් වේදනා දෙනවා, සද්ද ඇහෙනවා, ඉතිවිලි එනවා. නමුත් නැවත නැවත මම මේ ඇවිදිනවා කියන දෙයට එළඹෙනවා. ඉතින් අර අතෙන්දි සාමාන්‍ය ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. අනිත් පැත්ත මොකද්ද? වාඩි වෙලා ඉඳිද්දි නම් කොහොමත් කරන්න බෑ කියන ඇවිදිද්දි පුළුවන් කියන. දැන් මේ කෙනාට ඒකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. මොකද්ද? ඇවිත් වාඩි වෙලා ඉන්න එක හොඳට කළා තියෙනවා. එක සතියක් කියන්න බැරි තරමට කළා තියෙනවා. නමුත් අන්න ඇවිදින එකේදී අන්න හිත ඒකාග්‍ර කිරීමක් ගැන කතාවක් කරනවා. එහෙම එකක් නැහැ. විවේකයෙන් ඇවිදින්න, ඇවිදින ගමන් බලන්න, ඔය වගේම නිරීක්ෂණයක් ඒක තුලත් තියෙයි. ආ මගේ මේ ඇවිදින ඇඟේ නිරීක්ෂණ සහ වටපිටාව පේන සද්ද බද්ද හිතිවිලි අතරේ මම නැවත නැවත ඇවිදිනවා කියන හැඟීම අඳුන ගන්න පුළුවන්. මේ කය තුලින් දැනෙන දේවල් අඳුන ගන්න පුළුවන්. ඒවා හොඳට විස්තර සහිතව අපිට ඉදිරිපත් කරන්න. ඒක නැවත නැවත කිරීම තුලින් ලං කර ගන්න පුළුවන් වෙයි.
එහෙනම් සොයිනන්ස මේක අර සක්මන් භාවනාව ගැන කියනකොට මටත් මතක් වුණේ මම සක්මන් භාවනාව මුලින්ම කරේම නෑ සොයිනන්ස. ඔය සිටින් එකමයි කරේ. මුත් එක දවසක් ලොකු සොයිනන්සගේ භාවනා වැඩස්ථානකදී කිව්වා මේ ඥානාරාම ස්වාමීන් වහන්සේට හරි ඥානානන්ද ස්වාමීන් වහන්සේ හරි ඉස්පිරිතාලේ ඉන්නකොට සක්මන කරන්න තැනක් හොයාදෙන්න කිව්වයි කියලා. ඉතින් මම හිතුවා ඒ වයසට ගිහිල්ලත් එහෙම සක්මනේ බෙනිෆිට් එකක් තියෙනවා නම් මේක කරන්න ඕනේ කියලා. අර එතනදී මට ආව පොඩි මේ එන්කරේජ්මන්ට් එකක්, පොඩි බූස්ට් එකක් වගේ. ඉතින් පස්සේ මම ඇත්තටම සක්මනට වැඩිපුර අවධානය යොමු කරේ ස්වාමීන් වහන්සේ.
ඔය එක හරි. ඇත්තටම සක්මනේ මේ ශරීර සුවතාවෙකුත් තියෙනවා. ඊට අමතරව මේ 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 කරන පුහුණුවත් හරියටම මේ මේ සුද්ධ වෙන්නේ සක්මනේදී තමයි. එහෙම නැත්නම් අර වාඩි වෙලා ඉඳීම විතරක් අරගත්තොත් ඒගොල්ලෝ ගන්න වෙනම අදහසකින් ආ මේක මේ වාඩි වෙලා ඉන්න ගම විතරයි, අනිත් ජීවිතේ අනිත් වෙලා විදි බෑ කියන අදහසින් නෙගන්නේ. එහෙම නැතුව ඔය සක්මන උරු කරගන්න කෙනෙක් අන්න දැනගන්නවා මේ විදිහේ ප්‍රතිපදාවේ නියම ආකාරය අඳුන ගන්නවා. දැන් අර යෝගා ටීචර් කෙනෙක් YouTube teacher කෙනෙක් කියනවා මොකද්ද මේ අර මොකද්ද මේ down dog කියලා ආසනයක් තියෙනවනේ. අන්න ඒක ගැන ආදරයක් ඇති නොවෙනකන් මේ යෝගා ගැන කෙනෙක් ආදරයක් ඇති කරගන්නේ නැහැ. යෝගා කියන එක නියම අඳුන ගැනීමක් කරන්නේ නැහැ කියලා නිකන් එයාගේ අදහසක් එයා කියනවා. ඒතර මාමත් කියනවා මොකද්ද සක්මනත් එක්ක ආදරෙන් බැඳෙන්නේ නැති තාක්කල් මේ කරන පුහුණුව එයා හරියට අඳුනගන්නේ නැහැ. මේ කරන පුහුණුව නිවැරදිව අල්ලගන්නේ නැහැ. ඒකින්ද සක්මන් කරන්න හොඳට හොඳට නැවත නැවත. එතකොට ඔය සමහර කට්ටිය ඇවිල්ලා වැරදිලා වගේ නිකන් හරි කමටහන කියනවා. මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ මම මේ උදේට එහෙම එහෙ ඇවිදිනවා මේ ව්‍යායාමෙට. ඉතින් මම අද උදේත් සක්මන් කිරිල්ල පැත්තක තියලා ව්‍යායාමයේ විදිහට ඇවිද්දා. ඇවිදින ගමන් මම බැලුවා මොනවද මට දැනෙන්නේ කියලා. ඒ කෙනා කියනවා හැබැයි හවස්වරුවේ එහෙම සක්මන් කරේ නැහැ මං කියලා. හවස්වරුවේ ආපවර අන්තට්ටු තැළඳගෙන. ඒතර මං කෝ නැහැ ව්‍යායාම කරන විදිහට ඇවිදින්, සාමාන්‍ය විදිහට ඇවිදින්, විවේකයෙන් ඇවිදින්. මේ ඇවිදිනවා කියන විවේකේ ලං කරගන්න බැරිද? එහෙමනම් අමුතු එකක්නේ, අමුතු ලෝකෙකට යන්න වෙනවා මේ සක්මන් කරන්න. එහෙම එකක් නෑ, බුදුරජාණන් වහන්සේ සඳ අවස්ථා සඳහන් වෙනවා, ඔය සක්මන ගැන විශේෂයෙන් සඳහන් වෙනවා, සක්මන් කර කර ඉන්නවා. එතකොට අන්න සාමණේර හාමුදුරු දෙන්නෙක් මේ දෙක දැකලා බුදු හාමුදුරුව එක්ක ගිහිල්ලා අන්න ඒ සක්මන් මළුව ගාවම සක්මන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගෙන් ප්‍රශ්න අහහා යම් කිසි විදියක ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. නැවතිලා ආසනයක වැඩ හිඳියා කියලා කතාවක් නැහැ. එතකොට මේ ඇවිදින ගමන් තමයි මේ බණේ කියලා තියෙන්නේ. යමින් එමින් ගමන්. එතකොට ඒ එහෙම බාධාවක් නැහැ. කෙනෙක් හරහට පැන්නා කියලා සක්මන කැඩෙන්නේ නැහැ. කෙනෙක් කතා කරා කියලා ඇවිල්ලා සක්මන කැඩෙන්නේ නැහැ. කතා කරන්න කියනවා නෙමෙයි. ඒ වෙනුවට ඒක වැඩේ කරා එතනින් ඉවරයි. ආපහු ඇවිද්දා. ඒක අඳුන ගන්න බැරි නම් අපි ජීවිතේම හවදයක් ඉදින් නෙගන්නේ. ඊට පස්සේ හිතනවා අර එහෙම වෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ, මෙයා එන්න බෑ, මැස්සෝ එන්න බෑ කියලා ඔන්න ඔය විදිහ අමුතු එකක් ගන්නවා. එහෙම මේ මුලාවක් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ යථාර්ථයට අවදි වෙන්න. යථාර්ථයට අවදිලා නැවත නැවත මම එහෙට මෙහෙට විවේකින් ගමන් කරනවා කියන එළඹීම තමයි කරන්න තියෙන්නේ.
සම්නාස දෙවන වார்த்தාව. ගරු ස්වාමින් වහන්සේ 12 වන වார்த்தාව. මා දසුත්තර සූත්‍ර දේශනාවලියට සවන් දෙමින් භවනාව කරගෙන යමි. වරහන් තුල පාට් 36. මා දැන් මෙතන ලෙස ඉඳගෙන සිටිනා ඉරියව්වට සිත යොමු කර සතිමත් වී ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලමි. ඉතා දීප්තිමත් ආලෝකයේ විනිවිද ගොස් පැමිණෙන සිතුවිලි රූප හා වේදනා දෙස බැලීමට මෙනෙහි කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් මහත් උපකාරයක් විය. සිත ඒකාග්‍ර වී ටික වේලාවකින් කය උණුසුම් වන විට තේජෝ ධාතුව ලෙසත්, දාඩිය දමන විට ආපෝ ධාතුව ලෙසත්, වේගයෙන් හුස්ම වැටීමට පටන් ගන්නා විට වායෝ ධාතුව ලෙසත් සිතුවෙමි. මේ සියල්ල එක පිට එක ඉතා වේගයෙන් සිදු වී කය ගැහෙන්නට වී ඒටද මේ වායෝ ධාතුවේ ස්වභාවයයි සිතා සිතන විට කය මේ සියල්ලෙන්ම නිශ්චල විය. යමක් සිදුවෙන්නට යන බව හැඟුණි. අවස්ථා කීපයක් මෙය සිදු වී ඇති අතර ඉන් පසුව මා ඉතා නිශ්චල සැහැල්ලු මහා සැපයක් අත්විඳ ඇත්තෙමි. ඊයේ කය ඉතා සැහැල්ලු ලෙස ඉහළට ඇදී යන්නාසේ දැනුනි. මා ගුරුත්වයෙන් මිදුනෙමි. මේ දෙස බලා සිටියෙමි. විශාල ප්‍රදේශයක් ලෙස දැනුනි. මා සිටිනා තැනට ඉදිරියෙන් විශාල දොරකින් එහා පැත්ත ආලෝකමත් විය. එය ඉදිරි පිටට රෙද්දකින් වසාගත් විශාල කෙනෙකු ඇතුළු වීමට පැමිණි විගස මාසිත චලිත වූ බැවින් මා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගෙහි ගමන් කරමි දෙතුන් වරක් මෙනෙහි කළෙමි. ඒ රූපය පසුපසට ගොස් නොපෙනී ගියේය. විදුලු කෙටීමක් වැනි ආලෝකයක් දුටුවෙමි. බොහෝ වේලාවක් මහා සැහැල්ලුවක සිටි බව මතකය. මේ සියල්ල අතර වාරේ හුස්ම වෙත සිතා එය පරීක්ෂා කළෙමි. එක වේලාවකින් මහා දුර්වල ලෙඩෙකු මෙන් ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්නට විය. දැක ගැනීමටත් බැරි තරමට එය දුර්වල විය. හෘද ස්පන්දනයේද ඇති නැති ගානට දැනෙමින් නොදැනෙමින් පවතී. නමුත් දුකක් හෝ බියක් නැත. ඉන්නා ඉරියව්වට සිත යොමු කර බැලුවා මතකය. ඉඳගෙන සිටින බවක් දැනුනි. නැවත ලෙඩෙකු මෙන් මහා දුර්වල හුස්ම දැනේ. මැරිලා නැතිය. මැරේ කියා බියක් නැත. මීට පෙර අවස්ථා කීපයක් හුස්ම හිරවීමට ගියද කිසිවක් සිදු නොවූ බැවින් මා මේ මාර්ගයේ ගමන් කරමි දැඩිව සිතමි. පැය විනාඩි 40ක් පමණ කාලය ගත වී තිබුණි. මෙවැනි අවස්ථාවට කුමක් කළ යුතුද? භාවනා කරන ආකාරයේ අඩුපාඩු හෝ වැරදි ඇත්නම් උපදෙස් හා අවවාද ලබා දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් දුර පැමිණීමට ධර්මදේශනාවලින්ද කමඨහන් සුද්ධ කර දීමෙන්ද ඔබ වහන්සේ අත්කර ගන්නා මහා කුසලයේ ශක්තියෙන් මේ ජීවිතේම නිර්වාණය අවබෝධ වේවා. වර්තාව අවසන් ස්වාමීන්
වහන්සේ. නදී පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් ඕක නිකන් ලබන බ්‍රහස්පතින්දත් කියෝ වගේ ගතියක්. ගිය බ්‍රහස්පතින්ද ලබන බ්‍රහස්පතින්ද නෙමෙයි.
මටත් එහෙම හිතුණා ස්වාමීන් වහන්සේ. මම ඕක කලින් අහව මතකයක් ආවා මට.
පොඩ්ඩක් ඒක බලන්න පුළුවන්ද? ඩේට් එකක් දාලා තියෙනවද? මොකක් හරි තියෙනවද? ආපු සෝස් එක තියෙනවද?
ස්වාමීන් වහන්සේ ඒක දාලා තියෙනවා 2022 දාලා තියෙන මං හිතන්නේ මේක කලින් කියෙව්වා කියලා මටත් මතකයි.
උතර කොහොමද දන්නේ ඒක මේ මේකට ආවේ? සෝටින් වල අවුලක් වෙන්නේ.
සමනසික Google form එකේ නෙවෙයි direct email එකක් විදිහට ඇවිල්ලා තිබෙන ස්වාමීන්
වහන්සේ. නැත්තම් ඒ කෙනා ඉන්නවද දන්නේ නැහැ
මෙතන. ඒකටත් එහල අපේකටත් එව්වත් දන්නේ නැහැ. වෙන email එකක් නේ තියෙන්නේ. මට හිතෙන්නේ එහෙමයි වෙන්නේ නැත්තේ කියලා.
ඒ කෙනා මෙතන ඉන්නවද දන්නේ නැහැ පොඩ්ඩක්. එහෙම වුණොත් කතා කරන්න කියලා අපි ඊළඟ එකට යමුද? එහෙනම් මොකද කරන්නේ? උත්තර යන්න දෙන්න බැරි කමක් නැහැ ඉතින් ඒ වුණාට මේ නිකන් අර
පොඩි උත්තර ඉගෙනම යන්න සාම
පොඩි උත්තරයක්. හරි එහෙනම් මේම කියමු. හරි එතකොට දැන් ඔකෙදි ඇත්තටම වෙන්නේ අර ගුරුත්වේ තියෙන තැනේ ඉඳලා අභ්‍යවකාශයට ගෙනියනවා, ගුරුත්වයට ගේනවා, ආපහු අභ්‍යවකාශයට ගෙනියනවා, ගුරුත්වයට ගේනවා. ඔය හුවමාරු තමයි වෙන්නේ. එතකොට ඔය මොකද්ද කියන්නේ නිකන් ජවනිකා මාරු වෙනවා විදිහට වෙන්නේ ඒක තමයි. එතකොට එන්නේ ජවනිකා මාරු වීම ගැනනේ ඔය කියන්නේ. එක එක නළු ඇවිල්ලා රඟපානවා. අර අර මේ තොইলයක් නටනවා වගේ තමයි. නැත්තම් 18 සන්නේ නටනවා වගේ තමයි. එක එක අවස්ථා ගැළපිලා එනවා. එතකොට එනේ යකා එක ඉඳීමක් තමයි කරන්නේ. මේ යකු එන්න මේ යකුන්ගෙන් මිදිච්ච හිතක් අපිට ඇති වෙනවා. මේ යකුවාට නොසෙල්ලෙන හිතක් අපිට ඇති වෙනවා. යන්නේ ඒ හුවමාරු තමයි ඔය වෙන්නේ. එතකොට එක එක වෙස්මූණු මාරු වෙනවා. වෙස්මූණු මාරු වුණාට මොකද අපේ හිත ඒවෑන් චංචල වෙන්නේ නැහැ. ඒ වෙනස ඇති වෙන්න තව තව ඔය ඉන්න යක්කුන්ට එන්න කියන්න. හරිද? රෙද්දක් පෙරෝගත්තේ උන් ආවත් කමක් නැහැ, රෙදි නැති උන් ආවත් කමක් නැහැ, ඊට පස්සේ ආලෝකයක් ආවත් කමක් නැහැ, අඳුරක් ආවත් කමක් නැහැ. මෙන්න මේ ක්‍රියාවලිය එක්ක මම ඉන්නවා කියන විශ්වාසය, ශක්තිය, සද්ධාව තමයි ඔතෙන්දි පරීක්ෂා වෙන්නේ. එතකොට ඒක නැති වුණොත්, ඒක සැලුනොත් අන්න අපිට යම් කිසි විදිහක බුදුන් මතක් කළා හරි මේක පොඩ්ඩක් හිතට ධෛර්යයක් නගා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ වරේ අපිට දීලා තියෙනවා. කියනවා උඹලට මෙහෙම බියක්, සැකයක්, සංකාවක් ඇති වුණොත් මාව සිහි කරපල්ලා. දජග්ග සූත්‍රය කියන්නේ ඕක තමයි. දජග්ග සූත්‍රයේ තියෙන්නේ 아무තු ලොජික් එකක් දාන්නේ බුදුහාමුදුරුවෝ. කියනවා සක්‍රයා දවසක් යුද්ධයට යන්න කලින් මෙන්න මෙහෙම එකක් කිව්වා. දෙවිවරුනි, ප්‍රිය දෙවිවරුනි, උඹලා බැරි වෙලාවත් යුද්ධයට ගිහිල්ලා එහෙසත් දුකක්, පීඩාවක්, බිය ගැනීමක් හිතට නැගුණොත් මාව සිහි කරපල්ලා. මගේ මේ තියෙන යානේ තියෙන දජේ දිහා බලපල්ලා කියලා කියනවා. බැරි වෙලාවත් මාව පෙවුන් නැත්තම් ප්‍රජාපතිගේ යානේ දජේ දිහා බලපල්ලා. ඒකත් නොපෙන්නුනොත් අන්න වරුණගේ යානේ දජේ දිහා බලපල්ලා. ඒකත් නොපෙන්නුනොත් ඊසානගේ යානේ දජේ දිහා බලපල්ලා. එතකොට මම උඹලට පොරොන්දුවක් දෙනවා. මොකද්ද මේ දෙන පොරොන්දුව? අන්න උඹලගේ බිය නැති වෙලා යයි කියලා කියනවා. නැතත් අර යුද්ධයට යන සේනා දිපතියෙක් කියන කතාවක් තමයි මේ කියන්නේ. මගේ දිහා බලපල්ලා, මම යුද්ධේ ඉන්නවා දැක්කහම උඹලගේ හිතට ශක්තියක්, ජවයක් මතුවෙලා එයි. බුදුහාමුදුරුවෝ මේ අතීත සිදුවීම කියලා කියනවා. හැබැයි මහණෙනි, මේ විදියට බයක්, තැතිගැන්මක් හිතට නැගුණාම, මේක සිහි කරාම මේ බය නැති වෙලා යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. මොකද්ද ඒකට හේතුව? මෙන්න මේ සක්‍රයා කියන කෙනා දෙවියන්ගේ නායකයෙක් තමයි. හැබැයි එයා හිතේ බය දුරු කරපු නැති කෙනෙක්. එයාගේ හිතටත් බය නැගිලා එන කෙනෙක්. එයාගේ හිතේ මේ විදියට කෙලස් බිය තාම තියෙනවා. ඊළඟට මේ විදියට බිය වෙන පලා යන සුළු ස්වභාවයක් ඇති කෙනෙක් තමයි මේ සක්‍රයා කියලා කියනවා. ඒ සක්‍රයා බිය වෙලා පලා ගිය පවස්තාවුන තරම් තියෙනවානේ. අර ගුරුළු කූඩු ටිකක් තොප්ප කරගෙන ඒ පැටවුන් අත අපහසුපත් කරගෙන අන්න ගිහිල්ලා තියෙනවානේ. එතකොට අන්න එහෙම යන ස්වභාවයක් මෙයාගේ තුල තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ කෙනෙක් මෙහෙම කිව්වහම වෙන්ටප් පුළුවන්, නොවෙන්ටප් පුළුවන් කියලා තමයි කියන්නේ. එහෙම කියලා තියෙනවා. හැබැයි මමත් මේ වගේ එකක් කියනවා. උඹලා මේ විදිහට ප්‍රතිපදාවක දෙනකොට බියක්, තැතිගැන්මක්, මොකෙක් හරි ඇඳුම් තියෙන එකෙක් හරි නැති එකෙක් හරි ওই විදිහට ආවට පස්සේ අන්න උඹලාගේ හිතේ සැකයක් ඇති වුණොත්, බියක් ඇති වුණොත් මාව සිහි කරපල්ලා. මාව සිහි කරන්න බැරි නම් ධර්මයේ සිහි කරපල්ලා. ධර්මයේ සිහි කරන්න බැරි නම් සංඝයා සිහි කරපල්ලා. මමත් ගැරන්ටි එකක් දෙනවා. ඒක නිසා උඹලාගේ බිය, සැක, සංකාව නැති වෙලා යයි. මොකද්ද ඒකට හේතුව? මගේ හිතේ කෙලස් බිය නැහැ. මගේ පලා යන ස්වභාවයක් නැහැ. මාව කාටවත් බිය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අන්නේ හැකියාව නිසා, නැති නිසාම මම ස්ථීරව කියනවා මගේ හිතේ ඒ බය මාව සීකරා මේ බය නැති වෙලා යනවා. ධර්මයේ සීකරා මේ බය නැති වෙලා යනවා. සංඝයා සීකරා මේ බය නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහේ අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ මොකක් හරි කමන්න තියාගෙන ටික ටික මේවට මුහුණ දෙනකොට එයාට තේරෙනවා මේ මොන දේ ආවත් මගේ හිත කම්පණය වෙන්නේ නැහැ. මගේ හිත චලනය වෙන්නේ නැහැ. එන්නේ විශ්වාසය තමයි දියුණුවෙන්. ඒ විශ්වාසය දියුණු වෙන්න අන්න යක්කෝ මාරු වුණාට හිතේ චංචල වීමක්, හිතේ වෙහෙස වීමක් නැහැ. ඉතින් ඕක මුළු ජීවිත පරිවර්තනයක්. ඕක තමයි නියම ආරක්ෂාව. මොන දේ ආවත් අපේ හිත සැලෙන්නේ නැහැ. තේහෙන ගැටලුවක් නැහැනේ. එහෙනම් ගැටලුවක් නැහැනේ. එතකොට රත් කරනවා, වතුරේ දානවා, රත් කරනවා, වතුරේ දානවා, රත් කරනවා, වතුරේ දානවා. ඕක තමයි ක්‍රමය. දැන් අපි ගිය සතියේ තෝක කිව්වා ඔය අපි මේ දැන් ඔය සංවිධානය කරන කට්ටිය ඉන්නවා. සංවිධානය කරන කට්ටිය දැන් අවුරුද්දක් හමාරක් තිස්සේ බොහොම වෙහෙස මහන්සි වෙලා මේ වගේ වැඩක් කරනවා. සෙල්ලම් වැඩක් නෙමෙයි, මේ විදිහේ ශක්තියක් වැය කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්නත් හරි අමාරුයි. දවසෙන් දෙකෙන් තුනෙන් අතහැරලා දාලා යන කට්ටිය නම් සෑහෙන ඉන්නවානේ. දිගට 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 කරගෙන යන්න අමාරුයි. ඒ විදිහේ අවස්ථාවක් ලබා ගන්න අමාරුයි. ඒ විදිහේ ශක්තිය තියෙන කට්ටිය අමාරුයි. ඉතින් අපි නිකන් පොඩ්ඩක් නිකන් අවසන්නත් එක කියනවා, බලන්න කිසි පිළිවෙලක් නැහැ. අපිව පිළිගන්න කෙනෙකුත් නැහැ. නදීප් විතරයි අපි පිළිගන්නේ. ඔන්න ඉතින් රාජිකාට තද වෙලා ඔන්න ඉතින් තරහ ඇවිස්සලා එනවා. ඒ වුණාට ඉතින් මෙන් මේ පොඩ්ඩක් නිකන් අවසල බලන්නේ, පොඩ රත් කරනවා, වතුරේ දානවා, බලනවා කොහොමද ප්‍රතිචාරය. ආපහු රත් කරනවා, වතුරේ දානවා. ඒ වුණාට ඇත්තටම මේ වගේ වැඩක් එක දිගට කරගෙන යන්න හරි අමාරුයි. මේ විදිහේ වැඩක්, මේ විදිහට පිරිසකට යහපතක් වෙන වැඩක් නැවත නැවත කරනවා කියන්නේ ඉතින් සෑහෙන ධෛර්යයක්, ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ. ඉතින් මේ විදිහේ පිරිසක් එකතු වෙලා මේ විදිහට හැමෝම උනන්දු කරගෙන යනවා කියන්නේ ඉතින් දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒකෙන් අර අලුත් පිරිසට විශේෂයෙන් ප්‍රයෝජනයක් එනවා. මොකද එහෙම නැත්තම් ඉතින් මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. ඒ වගේ නිකං ඔහේ ඉන්දියට මේවා දියුණු වෙන්නේ නැහනේ. ඒ වෙනුවට අන්න මොකද කරන්නේ, නැවත නැවත මේ වගේ අවස්ථාවක් ප්‍රයෝජනයට අරගෙන මේ සංවිධායක පිරිස ඒ කාලයක් තිස්සේ දරන වෙහෙස ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන තම තමුන්ට ආරක්ෂාවක් හදාගන්න, තම තමුන්ට ආරක්ෂාවක් හදා ගැනීම සඳහා ඒ උනන්දු ඇති කරගන්න. ඉතින් ඒ වගේ අදහසක් තියලා අපි ඊළඟ එකට යමු නේද?
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම මට විනාඩියක් දෙන්න නැති මේ ඕ මම ඒක නිසා අද ඔක්කොම දන්න ඔක්කොම ස්වාමීන් වහන්සේලා පිළිගත්තා. ඒක නිසා අතට කාටවත් නොකුත් කියන්න.
හරි, අපි ඉතින් පිළිගත්තේ නැහැ කොට ඔච්චර ඕ ඒ කිව්ව පමණින් ඒක එහෙම ගන්න හොඳ නැහැ
ස්වාමීන් වහන්සේ. කේන්ති කිල්ල
කියලා අපි දවසකට බැනලා බලනවා, දවසකට හොඳ කියලා බලනවා, කොහොමද ප්‍රතිචාරය කියලා. එතකොට දැන් හිත කම්පණය වෙනවනේ, හරියන්නේ නැහැනේ. එතකොට අර මොකද්ද අර මංගල සූත්‍රය තියෙන්නේ මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති අසෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තමං. මොනවද මේ ලෝක ධර්ම ස්පර්ශ කරාට හිත කම්පණය වෙන්නේ නැහැ. හිත කම්පණය වෙන්නේ නැහැ.
එහෙමයි. දැන් මම වචනයක් කිව්වා කියලා ඒකෙන්ම හරියටම ජජ් කරන්න බෑ. ඉතින් හිත කම්පණය වුණාද නැද්ද කියන එකක් කියන්න බෑ.
හරි හරි, අපි කම්පණය නොවුණා කියලා හිතලා තමයි මේ කියන්නේ. කොහොමද එන්නේ? හිත කම්පණය වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි නියම ආරක්ෂාව. මෙන්න මේක තමයි නියම මංගල කරුණ කියලා. අර පොඩි පොඩි මංගල කරුණ ගොඩාක් කියාගෙන ගිහිල්ලා අන්තිමට අන්න කඳු මුදුන පෙන්නනවා. එතකොට එන්නේ විදිහේ කම්පණේ නොවීමක් කියන්නේ. ඉතින් පොඩක් කම්පණේ කළාම බලන්න ඕනේ. මේ බලන්න පිළිගත්තේ කවුරුත් නැහැ කියලා. පිළිගත්තේත් නැහැ, නදීප් විතරයි ඉන්නේ කිව්වහම අන්න ඉතින් පොඩ්ඩක් කම්පණේ වෙනවා. ආපහු දැන් මේ නිකන් නැවතත් යථාතත්වයටපත් වෙනවා. ඉතින් එන්නේ එහෙම එහෙම කම්පණයක් දෙකක් දීලා බලන්න ඕනේ. පද්ධතියක ස්ථාවරතාවය, පද්ධතියක තියෙන ශක්තිය පරීක්ෂා වෙන්නේ මේ වෙලාවට තමයි. එහෙම නැත්නම් ඉතින් කම්පන නැතුව තියෙනකන් ස්ටේබල් පද්ධති වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා සාමාන්‍ය මොනවා හරි හැදුවට පස්සේ පොඩි පොඩි කම්පනයක් දීලා බලනවා මේක වැඩ කරනවද. වලක වැටුනහම තමයි වාහනේ නියම සස්පෙන්ෂන් වල නියම අගේ බලා ගන්න පුළුවන්. වලවල් නැති පාරවල් නම් ඉතින් කොහොමවත් යනවනේ. ඉතින් ඒ හින්දා වලක දෙකක වැඩිලා බලමු කියලා අපි ඉතින් යන් ඉදිරියට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි නදීප්, අපි ඊළඟ වතාවට යන්න. මට හෝගාල මැසේජස් එන්න ඔබ වහන්සේගේ කමෙන්ට්ස් වල.
ඒක තමයි මේ අපිටම මැසේජස් එනවා, වෙන කොහෙ යන්න ඕනේ වලු කොහෙද මෙයාවිල්ලා තින්නේ.
ගියානාදුවගේ වතාව තියෙන ස්වාමීන් වහන්සේ ඊළඟට මම එක ඉදිරිපත් කරන්න. Mindful painting. I like painting. It makes me happy. I smell my paint. It has a paint smell. I have to be very careful and slow when I paint to keep it clean. I feel happy once I see pretty colors. She also sent us a picture, so you know, this is the painting she has done. And also, there's a video. Rajika, did you want to play that or do you want me to share?
No, you can do that, Nadeep. I'm make a penu or you can not have the video to share.
I think that's the end of the video for now.
තෙරුවන් සරණයි කුසල සායන්හන්සන වැඩිය මේ වීඩියෝ එකේ සවුන්ඩ් සමහර තැන්වල පොඩ්ඩක් ඇහුණ සමහර තැන්වල ඇහුනේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් දන්නේ හොඳ කමන්නේ අපි
මම හිතන්නේ මේ දුව කතා කරන්නේ ගොඩක් කර ස්ථාන කීපයක විතරයි මම කතා කරන්නේ
හොඳයි I'll try to do explain in English in here it is very good because while doing this kind of thing, you can concentrate the touching places of your fingers and how do you mixing the colors like that. So you can concentrate those kind of thing and you can stay mindfully with this kind of thing. So this is good opportunity for doing this kind of thing while mindfully. Then you can check whether which kind of colors you really like, which kind of colors you don't like that. You can observe the things in your mind like that. Different people's kindness may differ. Some people like to red color, blue color like thing, and some people like to very light color, green, yellow like colors. Like that, you can observe your mindset also while doing those kind of things. So this is very good for small children as well as we can learn as elderly peoples. We can learn from them this kind of things. So good. And next week also we will expect something, this kind of thing. Okay, we'll move to the next one.
අසරසවන් වහන්සේ තිරුවන් සරණයි අපිට ලිඛිත වාර්තා ලැබී තිබෙන ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්ස වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්න පුළුවන් නිසා වෙනවා
හොඳයි
සම්බන්ධ වී සිටින සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා තමුන්ගේ භාවනා සම්බන්ධයෙන් තමුන්ගේ ප්‍රැක්ටිස් එක සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් මේ අවස්ථාව පාවිච්චි කරන ලෙස
නදීත ආරගිය සතිය වගේ මේ අලුතෙන් සම්බන්ධ වුණු එහෙම නැත්නම් ආධුනික පිරිසට අපි කියමු නේද මේ මේ අවස්ථාව ප්‍රයෝජනෙ ගන්න කියලා.
ඔව් රාජිත. අලුතෙන් සම්බන්ධ වෙලා සිටින අපි ගිය සතියෙත් මතක් කරා මේක බොහොම සෝවින්වන්සලත් ඉල්ලා සිටියයි කතා කරන්න කියලා දැන් අපිත් ඉල්ලා සිටිනවා තමුන්ගේ වාර්තාව ලියන්න අපහසුතාවයක් කර තිබෙනවා නම් මේ වාර්තාව ලියන්න අදුගානේ මොන හරි තමුන්ට කියන්න දෙයක් තියෙනවා නම් දැන් කතා කරලා ඒ ඉදිරිපත් කරන්න පුළුවන් මොකද මේක ආධුනික වැඩසටහනක් කියලා අපි පටන් ගත්තේ ඉතින් ආධුනිකයයට තමුන්ගේ මූලික ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න මේක වේදිකාව කරගන්න ලෙස ඉල්ලා සිටිනවා ඔව් තමුන්ගේ ඊට අමතරව තමුන්ගේ අත්දැකීමක් තියෙනවා නම් අනිත් අය සමග ෂෙයා කරගන්න ඉහත් කරන්න පුළුවන්
අපිට ගිය සතියේ කතා කරපු දෙන්නේ තුන් දෙනෙක් අද කතා කරන්න කියලා කිව්වා නදීප් හැබැයි නේද
ඔව්
ඉන්න සම්බන්ධ වෙලා හැබැයි කතා කරන්න පාටක් නැහැ නෑ
ෆිසිකලි තාත්තත් ඉන්නව නේද සම්බන්ධ වෙලා
කමන්නේ ප්‍රශ්න නැත්තම් හොඳයි නේද ඒ කියන්නේ මේ භාවනා හොඳට කිරීගෙන යන නිසානේ ප්‍රශ්න නැත්තේ
උසාවින සාදත් මුලින්ම සම්බන්ධ වෙච්ච එක්කෙනගේ වාර්තාව තුනයි තාම හොඳට
ලියන
ඉතින් මැසේජ් එක යනවායි කියලා තමයි ඉතින් අපිත් උපකල්පනය කරන්නේ
ඒකයි තව එකක් කිව්වොත් දැන් අර වාචිකව එවෙලේ ප්‍රශ්න අහනවට වඩා මොකද මේ එක සැරයක් ලිව්වහම ලියලා ආයෙසරයක් ඒක තමන් ලියපු එකම ආයෙසරයක් තමන්ම කියවනකොට සමහර වෙලාවට ඒකෙන් තමන්ටම මේ තමගේ කමටහන එක පැත්තකින් සුද්ධ වෙනවා මොකද මම එකපාරයක් ලියපු එක මම කියවනකොට ඇත්තටම මොකද්ද මම හයිලයිට් කරන්න යන්නේ කියන එක Tamanṭama එක පැත්තකින් තේරෙනවා. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්න අහන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. මේ කියන්නේ ඉස්සෙල්ලා එකපාරයක් හිතලා බැලුවොත් ඒක කියන්න යන එක ගැන Tamanṭama මේ දෙවනි පාරක් එන්නත් අවස්ථාව ලැබෙනවා. කියන්නේ වාචිකව කිව්වත් ඒක ලියලා තියාගන්න පුළුවන් නම් ඒකම කාලයක් යනකොට මේ තේරුම් ගන්න පුළුවන්. මම මේ දවස්වල මෙන්න මේ වගේ ප්‍රශ්න මට තියුණා, දැන් වෙනකොට ඒ ප්‍රශ්න මෙන්න මේ විදියට වෙනස් වෙලා තියෙනවා කියලා අර ලියලා තියාගත්තත් ඒක මේ තමන්ගේම වර්ධනය තේරුම් ගන්නත් හොඳ අවස්ථාවක් වෙනවා.
මේසමන්ත මාත්‍ය මුල් දවස්වල හරිම කම්මැලි ලියන්න.
ඔව් අපිත් කම්මැලි තමයි. ඒ වුණාට අර ලොකු සාරි ඒ දවස්වල ඉඳලම කියනවා.
ඊට පස්සේ ලොකු සාවිනාංශේ බැනලම මම ලියන්න පටන් ගත්තා.
ලිව්වහම මේ කාලයක් යනකොට අවුරුද්දක් දෙකක් ගියාම තේරෙනවා සමහර වෙලාවට මම ඒ දවස්වල මෙන්න මේ වගේ ප්‍රශ්න මට තියුනේ. දැන් තියෙන ඊට වඩා ටිකක් වෙනස් ඒවා. දැන් එකම දේ ගැන දැන් හුස්ම දිහා මේ බලන විදිය කාලයක් යනකොට වෙනස් වෙනවා. එකම ප්‍රශ්නේ දිහා මම බලන විදිය කාලයත් එක්ක වෙනස් විදිය මේ අර බුක් කීපින් වෙලා තියෙන ලස්සනට.
ලොකු සතුටකුත් වෙනවා සවනන්සේ පරණ දේවල් දැන් කියවල ඉවරලා අර අපි අලුත් වෙලයි කියලා දකිනකොට භවනාවේ අර ඉදිරියට ගිහිල්ලයි කියන දේ
දකින්නත් හරි ඒක තමයි සතුටත් එක්ක තව ඉස්සරහට කරගෙන යන්නත් තව පොඩි මේකක් වෙනවනේ.
ධර්මකසල ස්වාමීන් වහන්සේ කිව්වා අර බයක් ඇති වෙන වෙලාවට බුදුගුණ සිහි බුදුගුණ හෝ ධර්මයේ ගුණ හෝ සංඝයා වහන්සේගේ ගුණ සිහි කරන්න කියලා. ඒක ස්වාමීන් වහන්සේ ඇත්තටම මට මුලින් මට හිතා ගන්න බැරුණා ඒ බය වෙන වෙලාවට ඇත්තටම මොකද්ද කරන්න කියලා. මොකද මට එහෙම ලොකු ධර්මයේ පිළිබඳ හෝ ඒ සුතුම ඥාන පිළිබඳ දැනුම ඇත්තටම සීරෝ වගේ. නමුත් වාර්තා ලිව්වට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්ව දේ තමයි ඇත්තටම ඒ වෙලාවට බුදුන් සිහි කරන්න, ඒ කියන්නේ ධර්මයේ ගුණ සිහි කරන්න, සංඝයා ගුණ සිහි කරන්න කියලා. ඉතින් ඒ ආපු ගොඩක් කලින් මම මුලින්ම ඇත්තටම මට තාමත් මතකයි එහෙම බයක් ඇති වෙච්ච වෙලාවකදී මට පරියන්කදී මම ඇත්තටම සිහි කරේ ලොකු ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව භාවනා කර මේක බුදුන් වහන්සේ කියපු සත්‍ය ධර්මයම තමයි මේ මාර්ගයේ මම ගමන් කරන්නේ. ඒක මට පිහිටේවා කිව්ව ගමන් අර බය ස්වාමීන් වහන්සේ අර හිරුදුටු පිණිමෙන් නැති වෙලා යනවා කියන මේ වගේ මට අර එතකොට තමයි මතක් වුණේ මේ තෙරුවන්ගේ ගුණ කොච්චර බලවත්ද කියලා ඉවර වෙලා.
එහෙම එකක් තියෙනවා. ඇත්තටම දැන් මේ දජග්ග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ අර ඒ කියන්නේ සක්‍රිය කියනවා එයාගේ කොඩිය බලන්නේ. එහෙම නැත්නම් එයාගේ අර ඊළඟ එක්කෙනාගේ කොඩිය බලන්නේ. එහෙම කියද්දි බුදුහාමුදුරුවෝ කියනවා මෙයාගේ කොඩිය බැලුවා කියලා මෙහෙම බය නැති වෙන්න විදියක් නැහැ. මේ මොකද මේගොල්ලොත් මේ රාග ద్వේෂ මෝහ තියෙන බය වෙලා පැනලා යන ජාති අය කියලා. බයක් වුණහම පැනලා යන ජාති අය. ඉක්ින් බයක් වෙලා පැනලා යන කෙනෙක්ගේ කොඩිය දිහා බැලුවොත් එයාත් පැනලා යනවනේ. ඒ වුණාට මේ බුදු ගුණ ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ මතක් කරොත් එහෙම බයක් වුණ වෙලාවක මතක් කරොත් අරිට සාපේක්ෂව ඊට වඩා ගොඩක් ආරක්ෂාවක් තියෙනවා. හැබැයි දැන් ඊළඟ මට්ටම දැන් අර සක්‍රයාට සාපේක්ෂව තමයි බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ ආරක්ෂාව ඊට වඩා ගොඩක් වැඩි. ඊට වඩා සාපේක්ෂව ගොඩක් වැඩි. ඒ වුණාට බුදුහාමුදුරුවෝ ඊළඟ ඒකිනුත් ඊටත් වඩා හොඳ මේ ශක්තිමත් කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියන්නේ බයක් ආවම බය දිහා බලන්න. මෙන්න මේ ඉඳගෙන ඉඳෙද්දි බයක් ආව නම් ඒ ඉරියව වෙනස් කරන්නේ නැතුව ඉඳගෙන ඉඳෙද්දිම බය දිහා බලන්න. ඇවිදිනකොට බයක් ආව නම් ඒ ඇවිදින ගමන්ම ඒ ඉරියව වෙනස් කරන්නේ නැතුව ඇවිදින දිහා බලන්න කිය. ඒ කියන්නේ බය දිහා බලන්න. ඒ බුදු ගුණ සිහි කරනවා කියන්නේත් එක මට්ටමක්. ඊටත් එහා බුදුහාමුදුරුවෝ කියන්නේ තමන් මට සාපේක්ෂ පිට කෙනෙක්නේ. ඊටත් එහා තමන්ටම පුළුවන් නම් තමන්ගේ බය දිහා බැලලා තමන්ගේම විමුක්තිය තමන්ටම හදාගන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා හොඳයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද මේ මං බුදුහාමුදුරුවෝ පහත් කරන්න හැම කියන එකක් නෙවෙයි. අර තමන්ටම තමන්ගේ ආරක්ෂාව හදාගන්න පුළුවන් නම් ඒක අර අරිටත් වඩා ගොඩක් ඉහළ මට්ටමක්. එතකොට අර තමන්ගේ බය තමන්ම දකිනවා කියන්නේ මේ සිහිය තමයි වෙන දෙයක් නෙවෙයි. සිහියෙන් දකිනවා නම් තමන් මට මෙන්න මේ වෙලාවේ මෙන්න මේක නිසා බයක් ඇති වුණා කියලා ඒ දකිනකොට අර තමන්ගේ ආරක්ෂාව තමන්ටමයි ලැබෙන්නේ. බුදු කෙනෙක් කියන්නේ ධර්මය කියන්නේ සංඝයා කියන්නේ තමන්ට සාපේක්ෂ පිට දෙයක්නේ. දැන් වෙන ආගම්වල කියන්නේ දෙවියන්ගේ පස්සෙන් යන්න කියලානේ. දෙවියන් වහන්සේ හරි මොකක් හරි වෙන එකක් පස්සේ යන්න. ඊට වඩා ගොඩක් ඉහළ මට්ටමේ තමයි බුදුන් ධර්මයේ සංගය තියෙන. මොකද ඒවා වීතරාගය රාග දේශ මොහකල් මොහය විනාශ කරලා මේ බය කියන එක සම්පූර්ණ නැති කරපු එක. ඊටත් වඩා ඉහළයි තමන්ගේ බය තමන්ටම නැති කරගන්න පුළුවන්. තමන්ගේ බය තමන්ටම තේරුම් ගන්න පුළුවන් නම් එතකොට තමන් කිසිම දෙයකට ඩිපෙන්ඩන්සියක් නැහැ. මමමයි මගේ විමුක්තිය සලසා ගන්නෙ. ඒක අරිටත් වඩා ඉහළයි කියලා තමයි බුදුජානන් වහන්සේ ඊළඟට පෙන්නලා දෙන්නේ. අර දෙවියන්ට සාපේක්ෂව බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියන ගොඩාක් හොඳයි. ගොඩාක් හොඳයි. ඊටත් ඉහළ මට්ටම තමයි තමන්ම තමන්ගේ බය දැක්ගත්තා නම් ඒක බය නැති වෙන්න ප්‍රධානම හේතුව වෙනවා.
සර එතනදි මම ඇත්තටම පසුව ඒ ස්වාමීන් වහන්සේ කියන කාරණය බැලුවා. ඉතින් මම බැලුවා කවුද බය වෙන්නේ, මේ මොකටද බය වෙන්නේ කියලා වෙලා. ඉතින් බය හෝ බය වෙන කෙනෙකුත් නැහැ. ඉතින් බය වෙන්න දෙයක්වත් නැහැ ඇත්තටම බැලුවා ස්වාමීන් වහන්සේ. අවසාන
මේ මමෙක් ඉන්නකන් තමයි බය වෙන්නේ.
හියුබර්ට් මහත්මයා රාධිකා අම්මගේ නම නම් මට මතක නැහැ. කතා කරන්න පුළුවන් අම්මට හෝ තාත්තට.
තෙරුවන් සරණයි, මාව ඇහෙනවද?
තෙරුවන් සරණ ඇහෙනවා.
හොඳයි, මම රාජිකාගේ තාත්තා තමයි කතා කරන්නේ. මේ මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නද ස්වාමීන් වහන්ස?
ඔව් ඉදිරිපත් කරන්න.
ස්වාමීන් වහන්ස මම සාමාන්‍යයෙන් දවසට උදේවරුේ අවස්ථාවේ පැය විතර වෙන්න සක්මන් භාවනාව කරනවා. ඊට අමතරව උදේ පාන්දර නැගිටලා පැයක් විතර පරියංග භාවනාවක් කරනවා. මට ඇත්තටම සක්මන් භාවනා කරනකොට සමහර වෙලාවට පැය භාගයක් විතර කරගෙන යනකොට මට දැනෙනවා මාව මට මම කියන එක මට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, මම ඔහේ ඇවිදිනවා වගේ තමයි දැනෙන්නේ. නමුත් මට සමහරලාට එකපාරටම වම දකුණ කියන தත්ත්වය මතක් කළම නැවත ඒ தත්ත්වයට යනවා. ඔය විදිහ තමයි මගේ සක්මන් භාවනාව වෙන්නේ. ඒක පරියංග භාවනාව නම් මට ඇත්තටම කරගෙන යනකොට පැය විනාඩි 15ක් විතර යනකොට මට තේරෙන මගේ හුස්ම නැතුව ගැනීම මට තේරෙන්නේ නැහැ. සමහරවිට එක පැත්තකින් විතර එක නහස් පුඩුකින් විතර හුස්ම එනවා වගේ යන එක දැනෙනවා. අනිත් එක මට සතිමත් බව කියන කර මට මතකයි ධම්මකුසල ස්වාමීන් වහන්සේ දත් මදිනකොට මට මතක් වෙනවා සතිමත් බව කියන එක නම් දැන් මට ඒ ආයෙ ඉඳලා ටිකක් ව්‍යාත්මක නමුත් උදේ නැගිටලා අඩිය තියෙනකොටත් බිමට ඒ අවස්ථාවෙත් මට එනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ මම මේ කරගෙන යන සක්මන් භාවනාවේ පරයන්ක භාවනාවේ මොන හරි අඩුපාඩු තියෙනවා ඔබ වහන්සේ කරුණාට මේ කරුණා පෙරදරුව පහදලා දෙන්න කියන එක තමයි ඔබ වහන්සේගෙන් මම ආයතන කර
සිටින්නේ. හොඳයි හොඳයි, මේකෙදී දැන් පරයන්ක ගොඩක් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මොකද අපි දැන් සක්මනක් කරද්දී අපි අල්ලගන්නේ නිකන්ම නිකන් සාමාන්‍ය දැනීමක් නේ, යටිපතුල දැනීම විතරයි. ඒක ගොඩක් ආසාවක් ඇති කරන හරි තරහක් ඇති කරන දෙයක් නෙවෙයිනේ. ඉතින් ওই වගේ සාමාන්‍ය දෙයක් අල්ලගෙන යද්දී දන්නේම නැතුව ඒකට තියෙන කැමැත්ත ටික ටික අඩු වෙලා ගිහිල්ලා අර මමයා නැත්තට නැති වෙන මට්ටමට එනවා. ඉතින් ඒක නිසා තමයි අපි ওই වගේ සාමාන්‍ය දෙයක් අල්ලගන්නේ. නැත්තම් ගොඩාක් ආස හිතන දෙයක් අරගෙන ඒක දිහා බලන් හිටියොත්, ගොඩාක් තරහ යන දෙයක් අල්ලගෙන ඒක දිහා බලන් හිටියොත් දන්නේම නැතුව අපේ හිත ඒකත් එක්ක ගැටීම් ඇලීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ සාමාන්‍ය දෙයක් අල්ලගෙන ඒකදී ඒක විස්තර හොඳට බලාගෙන යනකොට දන්නේම නැතුව ඒකේ යථා ස්වභාවය එක පැත්තකින් තේරෙනවා. ඒකම මේක බලන්න තියෙන කැමැත්ත ටික ටික අඩු වෙලා යනවා. අන්න එහෙම කැමැත්ත අඩු වෙලා යනකොට දන්නේම නැතුව මමයා නැතුව නිකන් ඉබේම කරන මට්ටමකට එනවා. එහෙම කෙරිලා තියුණත් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේ හිතේ අපි කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ මමයාත් එක්ක ඉන්න එකනේ, මොකක් හරි එකක් අල්ල ගන්න එකනේ අපේ පුරුද්ද තියෙන්නේ. ඉතින් එහෙම අල්ල ගන්න පුරුද්ද නිසා අර මමයා අතෑරලා ටිකක් එහාට ගියත් දන්නේ නැතුව ආයෙත් ටික වෙලාවකින් ආයෙත් මෙන්න මේ හිටපු තැනටම එනවා. හිටපු තැනටම එනවා ආයෙත් ටික වෙලාවක් යනකොට ආයෙත් මේක සාමාන්‍ය දැනීමක් විතරක් නිසා ආයෙත් දන්නේ නැතුව මමයා අතෑරිනවා. ඔහොමම අතෑරීමයි අල්ලීමයි දෙක අතරමැද දෙපැත්තට මාරු වෙවි දෝලණය වෙවි යන කාලයක් එනවා. ওই දෙකේදී සමහරු ওই මුකුත්ම නැති තැනට කැමැති ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් මේ මොකක් හරි දැනෙන දේ දිහා ඒකට කැමැති ඇති වෙන්න පුළුවන්. ඔන්න ওই දෙක අතර වෙනසක් තියෙනවද කියලා බලන්න මේ ඊට පස්සේ යද්දී මේ දෙකේට මම මොකටද මම කැමති? මේ දෙකෙන් මොන හරි යටිපතුලේ දැනෙන එකට මම වැඩියෙන් කැමතිද? එහෙම නැත්නම් මුකුත්ම නැතුව නිකම්ම හොය යනවටද මම කැමති? ওই දෙක අතර එක එක්කෙනාගේ කැමැති අකමැති වෙනසක් තියෙන්න පුළුවන්. දැන් ඕකම තමයි පරයන්කයට ගියත් හුස්ම දිහා බලන් ඉඳෙදී ඕකම තමයි වෙන්නේ. ඕකම හුස්ම දැනෙන එක පොඩ්ඩක් අඩු වෙගෙන ගිහිල්ලා නොදැනෙන තැන්ට එනෝ අයිසරයක් දැනෙන තැනට එනෝ එහෙම එහෙම ඒකෙත් ওই අවස්ථා දෙක මාරුවේ තියෙන්න පුළුවන්. ඒකෙදිත් බලන්න ඕකට මොකටද මම වැඩියෙන් කැමති, මොකටද මම අකමැති කියන එක. ඉතින් ඕකම දිගටම කරගෙන යන්න ඉතින් ගොඩක් හොඳයි. ඒ වගේම දැන් එදිනෙදා සිහිය පවත්නදී දත් මදිනක හොඳ අවස්ථාවක් සිහිය පුරුදු කරන්න. ඒ වගේම දත් මදින එක විතරක් නෙවෙයි, අපි නානකොට, කෑම කනකොට, ඊළාට නිදා ගන්නකොට ඔය වගේ දවස පුරාම කරන ගොඩක් වෙලාට අර තනියම කරන වැඩ තියෙනවනේ. එන්න ඒ වගේ වෙලා ඇද සිහිය පුරුදු කරන්න හොඳ අවස්ථාවක්. දැන් තේ එකක් බොනකොට කියලා ගත්තොත්, තේ එකක් බොනකොට ඒකේ මුලින්ම අල්ලනකොට කෝප්පේ තියෙන තද ගති දැනෙන හැටි, ඊළාට ඒකේ සුවඳ දැනෙන හැටි, රසනේ දැනෙන හැටි, ඒ ඊළාට කටට ගත්තාම රස දැනෙන හැටි, ওই වගේ හැම දෙයකදීම අපිට සිහියෙන් ඉන්න පුළුවන්. මුළු දවස පුරාම සිහියෙන් ඉන්නවා කියලා නෙවෙයි, පොඩි පොඩි දේවල් මන් මේ මේ කෑල්ලේදී මන් සිහියෙන් ඉන්නවා කියලා ඒක අරමුණු කරගත්තොත්, එතකොට අන්න ඒ කොටසේදී සිහියෙන් ඉන්නවා. ඊළඟට ඒ ඒකෙන් මාරු වෙලා ඊළඟට අද්දී අන්න ඒ කොටසේදීත් මන් සිහියෙන් ඉන්නවා කියලා ඒක අල්ලගත්තාම ඒකේ කොටසේදී සිහියෙන් ඉන්නවා. ඒ විදිහට දවස පුරාම සිහියෙන් ඉන්න අවස්ථාවක් ලැබෙනවා. මෙහෙම ටික ටික පුරුදු කරන එකේ. ඉතින් හොඳයි, මේ විදිහටම කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ වෙනසක් කරන්න දෙයක් නැහැ.
නමයි සන්වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බන්දුල සොයිස මහත්මය අත ඔසවලා තිබුණ කලින් කතා කරන්න පුළුවන් ගැටලුවක් තිබෙනවා නම්, ඔව් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්.
අවසරයි ස්වාමීන් වහන්ස, මම මේ කවුරු හරි ප්‍රශ්නයක් අහනකම් පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මට ස්වාමීන් වහන්ස අහන්න තියෙනවා, මේ බෝන්සෙත් සඳහන් කරා මම එයා කියන එක ගැන මට ඇහිලා තියෙනවා ස්වාමීන් වහන්ස, ධර්ම දේශනාවල මනාපමනාප තියෙනවා නම් තමයි මමයා කියලා ඇති වෙන්නේ කියලා. මම කැමති ස්වාමීන් වහන්සේ ගැන පොඩ්ඩක් දැනගන්න, බෝන්සෙගෙන් මමයා කියන එක ඒ කියන්නේ ඇති වෙන්නේ මනාපමනාප තියෙනවා නම් විතරමද කියන එක.
ඕක ලස්සන්ට පැහැදිලි කරලා තියෙනවා චූල වේදල්ල සූත්‍රයේදී. ඒකෙදී කියනවා අපිට වේදනාව වර්ග තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ ආසාවක් ඇති වෙන සුඛ වේදනා, දුක් වේදනා, ඊළඟට අදුක්කම සුඛ වේදනා කියලා වර්ග තුනක් පැහැදිලිව වෙන් කරලා තියෙනවා. දැන් සුඛ වේදනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට බැඳීම ඇති වෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. ඒ කියන්නේ උපරිම සිහියක් පුරුදු කරපු නැති කෙනෙකුට සුඛ වේදනාවකදී ඒකට බැඳීම ඇති වෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. ඒ වගේම දුක් වේදනාවක් ආවම ඒකත් එක්ක ගැටීම ඇති වෙලා එතෙන්දී මමයා ඇති වෙන්න අවස්ථාව ගොඩාක් වැඩි. ආසාව ඇති වුණත් මමයා පෝෂණය වෙනවා, තරහ ඇති වුණත් එතෙන්දී මමයා පෝෂණය වෙනෝනේ. ඒ දෙකේදීම මමයා පෝෂණය වීමේ හැකියාව ගොඩාක් වැඩි. සාමාන්‍ය අදුක්කම සුඛ වේදනාවට වැඩි. අදුක්කම සුඛ කියන්නේ සැපත් නැති දුකත් නැති අතරමැදි අපි අල්ලන් ඉන්නේ හුස්ම බලනවා වගේ, අන්න ඒ වගේ වේදනාව. හැබැයි මේ අන්ත දෙකට යන්නේ නැතුව මැද තියෙනවනේ මේ අදුක්කම සුඛ වේදනාව. අදුක්කම සුඛ වේදනාවේදීත් මෙන්න මේ අදුක්කම සුඛ විඳින මමෙක් ඉන්නවා කියලා අල්ලගත්තොත්, මේකට සිහියෙන් නොහිටියොත් එතෙන්දිත් මමයා පෝෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතරමැදි ඔය සැප දුක නැති අතරමැදි වේදනාවේදීත් මේක දකින මමෙක් ඉන්නවා කියලා කිව්වොත් එතෙන්දීත් මමයා පෝෂණය වෙන්න හැකියාව තියෙනවා. ඊළඟට අර දෙකට සාපේක්ෂව මෙතන මමයා පෝෂණය වීමේ හැකියාව අඩුයි. අඩු වුණාට නැත්තටම නෑ, 100%ක්ම නෑ කියලා කියන්න බෑ. මොකද දැන් අපි ගත්තොත් සමහර භාවනා කරන කට්ටිය, ගොඩක් වෙලාවට සමත පැත්තට හුරු වෙච්ච කට්ටිය, ඒ මැද අල්ලගෙන අදුක්කම සුඛය අල්ලගෙන ඒක දකින මමෙක් ඉන්නවා කියලා, මේ ධ්‍යාන වලට යන මමෙක් ඉන්නවා, භාවනා කරන මමෙක් ඉන්නවා, මේ හුස්ම දැනෙන මමෙක් ඉන්නවා කියලා මමයා පෝෂණය වෙනෝ යම් කිසි මට්ටමකද. ඒක අර දෙකට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ වුණාට නැත්තටම නැහැ කියලා කියන්න බෑ. මමයා පෝෂණය නොවෙන්න නම් මෙන්න මේ කොන් දෙක අතහැරලා ආපු මැදත් යම් කිසි දවසක අතහරින්න ඕන. අර කොන් දෙකේ ඉන්නකොට මමයා පෝෂණය වීමේ හැකියාව ගොඩක් වැඩි. මැදට එනකොට අඩුවෙන් හරි ඒක විඳින මැද විඳින මමෙක් ඉන්නෝ නම් මැද අල්ලගත්තොත් එතනත් මමෙක් පෝෂණය වෙනවා. මමත් මැද ඉන්න මමත් දවසක මැදට ඇවිල්ලා මැදට ආවට පස්සේ ඒකත් අතාරින්න පුළුවන් නම් අන්න එතකොට තමයි මම නැත්තටම නැති මට්ටමට අතාරින්න පුළුවන්. දැන් මේක තව මජ්ජේ සූත්‍රයේදීත් ලස්සන්ට පැහැදිලි කරනවා. සාවින්නාන්සලා හය නමක්ද කොහෙද එකතු වෙලා එකේ මධ්‍යය මොකද්ද කියන එක එක එක්කිනාට සාපේක්ෂව පැහැදිලි කරනවා. සමහරු මද කියනවා අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ ඒකාන්තයක්, වර්තමානයේ මැද කියලා. තව කෙනෙක් කියනවා අර වගේ සැප ඒකාන්තයක්, දුක ඒකාන්තයක්, මැද එක මැද මැද තමයි මේ අදුක්කම සුඛය කියලා. ඔන්න විදිහට මැද මොකක්ද කියලා එක එක සායන්හසලා එක එක ඩිෆිනිෂන් දෙනවා. එතකොට ඒ මොකක්කාවත් මොන එකෙන් මැදට ආවත් මෙන්න මේ මැදට ඇවිල්ලා මැදත් වෙලාවක අතහරින්න ඕන කියලා. මොකද්ද උග්ගෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති කියලා මට හරියටම මතක නැහැ. අන්න එහෙම ඒ අන්ත දෙකෙන් අතහැරලා මැදට එන්න ඕන. අන්ත දෙකෙන් මැදට ආපු කෙනා තමයි දන්නේ මෙහෙම අන්ත දෙකක් තියෙනවා, අන්ත දෙක දුකයි කියලා. මැදට ආපු එක්කෙනා ඒ මැදත් දවසක අතහරින්න ඕන. මැදත් මමෙක් ඉන්නවා කියලා මැදත් අල්ලගත්තොත් ඒක හරහා දවසක ආයෙත් මම යම්කිසි අඩු මට්ටමකින් හරි පෝෂණය වෙනවා. ඒක නිසා මැදට ඇවිල්ලා මැදත් අතාරින්න තමයි ඕන. මම හිතන්නේ තේරුණා කියලා මේ බක්ම.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒක වැටුණා. තව එකට පොඩි කොටසක් එකතු කරන්න කැමති ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතනකොට එතකොටත් මම කියන එක සම්පූර්ණයෙන් හැදෙනවා. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ මනාප අමනාප රහණය හින්දා අපි හිතන්නේ එතකොට අපි යමක් හිතනවා කියනකොට මමේ එතන පෝෂණය වෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ.
ඔයිද අපි හිතනවා කියලා නෙවෙන්න මම නේ හිතන්නේ. මම හිතන්නේ කිය මම මම ඇති වෙනවාමයි. මට දැනුණා මම හිතනවා කියනකොටම අනිවාර්යයෙන්ම මම ඇති වෙනවාමයි. ඔද පංචස්කන්ධය ගැන කතා කරද්දිත් මම වැඩියෙන්ම ඇති වෙන දේ තමයි මේ සංස්කාර ස්කන්ධය. ඒ කියන්නේ මොන හරි කරනකොට දැන් හිතනවා කියන්නේ කිරීමක් නේ මොකක් හරි. එතෙන්දි මම ඇති වෙන්න අවස්ථාව වැඩි ඉතින්. මුකුත්ම හිතන්නේ නැතුව දැනෙන දේ දිහා නිකන් අර නිකම්ම දෙයක් දැනෙන එක දිහා බලන් ඉන්නකොට එතන මම පෝෂණය වීමේ හැකියාව අඩුයි. දැන් ඒක ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. නිකම්ම දැනෙන දේ දිහා බලන් ඉඳලා ඒකේ අත ස්වභාවය තේරුම් ගන්න. භාවනා කරන මමෙක් ඉන්නව නම් එතෙන්දිත් මම යම්කිසි මට්ටකින් පෝෂණය වෙනවා. දැන් අපි මුලදී කියන්නේ මේ වම දකුණ මුකුත්ම දන්නේ නැති කෙනෙකුට සමහරලාට කියනෝනේ වම දකුණ කියලා මාක් කරන්න කියලා, නෝට් කරන්න කියලා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රශ්වාස කියලා නෝට් කරන්න කියලා කියනෝනේ. ඒක මුලදී කියන්නේ. එහෙම නැත්නම් මේ හිත අතීතයට අනාගතයට යන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම කාලයක් මුල් නෝට් කරනවා කියන්නේ එතෙන්දිත් මොකක් හරි දෙයක් කරනවනේ, යම් කිසි මට්ටමකට දෙයක් කරනවා. ඒ කරන මමෙක් ඉන්නවා එතන. ඒ එහෙම නැතුව මුකුත්ම නැතුව මම සම්පූර්ණ අතහැරලා නිකම්ම බලන් ඉන්නවා කියලා කිව්වොත් අර මොකක් හරි කරන මමයට වඩා ටිකක් අඩු මට්ටමකින් තමයි බලන් ඉන්න මමෙක් ඉන්නේ. ඊළඟට තව කාලයක් යනකොට එන්නේ ඒ බලන් ඉන්න මමයත් අතහරින්න වෙනවා. ඒකත් ඊට පොඩ්ඩක් ඉහළ මට්ටමකට යනවා. ඔන්නෝම ටික ටික මමයා එකපාරටම අතාරින්න බෑ. මේ ලොකුවට දුව දුව ඉන්න මමයා ඒ ටික ටික තමයි අතෑරගෙන එන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉගෙන බොහොම පින් ඔබ වහන්සේ කරපු විස්තරේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
වෙන අත් මොනක් අත් සවිලා නැහැ ස්වාමීන් වහන්සේ. නාමන්ත.
බොහොම ස්තුති.
ඔන්න නාමන්ත කතා
කරමු. බොහොම ස්තුති නදී තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට කරන්න ඕනනේ ප්‍රකාශයක්. දැන් අපි රාජිකත් කියෝ වගේ නදී පිට මතක් කරා වගේ ආධුනිකයිට සකස් වෙච්ච වැඩසටහනක් නිසා ඇත්තටම මේ සක්මන් පරියන්කේ කරන අය මේ මමත් ආධුනිකයෙක් විදිහට තමයි ගණන් ගන්නේ මගේ පැත්තෙන්. සක්මන් කරන අය පරියන්කේ ඒ සිද්ද සතුටු කරන කෙනෙක්ට සමහර විට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒක ප්‍රකාශයක් විදිහට වාචිකව ඉදිරිපත් කිරීම තුළ තමන්ට තමන්ගේ ඒ පුහුණුව ගැන විශ්වාසයක් ඇති වෙනවා. අනිත් එක සොයින්හන්සේලාටත් ඒ කෙනාගේ දියුණුව ඉන්න තත්ත්වය ගැන විමසලා පිළිතුරක් ඍජුව දෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසාත් මේ වගේ වැඩසටහනක් අපි සසර කියන දිග ගමනක් දිහා බලුවම මෙහෙම ඉතා කලාතුරකින් මෙහෙම දෙයක් අවස්ථාවක් ලැබෙන්නේ සතිය පුහුණු කරන බුද්ධ ශාසනයකුත් ලැබිලා ඒ බුද්ධ ශාසනයේ අවස්ථාව ගැළපිලා ඇවිල්ලා පිරිසිදු වෙලා මෙහෙම වේදිකාවක් ධර්ම සභා මණ්ඩපයක් සැකසෙන ඉතාම කලාතුරකින්. ඒ නිසා මේ කෙටියෙන් හෝ අතෝස් වල මේ වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කියලා හැමතිස්සෙම මේ අලුත් පිරිසෙන් මේ නිතර වාචික ප්‍රශ්න ඉදිරිපත් නොකරන අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කාලයතිස්සේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන අයට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒක දිගින් දිගට ඉදිරිපත් කරන්න, වාචික ප්‍රකාශ ඉදිරිපත් කරන්න. මොකද මේ ගිහි ජීවිත ගත කරන ගමන් සතිය දිනු කරලා කෙනෙක් මම මෙහෙම කරා, මෙහෙම සක්මන් කරා, මෙහෙම පරියන් කරා, මං ලැබපු අත්දැකීම් සාරාංශය මෙහෙමයි කියලා ඉදිරිපත් කරන තුල තියෙන තේජස හිතාගන්න බැහැ. මොකද දැන් පැවිදිලා මේ දේ කරනකොට අපිට හිතාගත හැකි විවේකයක් සහිත මේ දේ කරනවා කියලා, ගිහි ජීවිතයේ ඒ කාර්යභාරයන් කරන ගමන් මේ කරනවා කියනකොට ගිහි ජීවිතයක ඉන්න කෙනෙක් ඇති වෙන ලොකු ධෛර්යයක්. මේ තව කෙනෙක් මෙහෙම කරනවා මටත් මෙහෙම පුළුවන් කියලා ඒ හැකි සංඥාව ඉදිරිපත් වෙන්න ලොකු බලයක් එතන සකස් වෙනවා. දැන් මම මේ මේ වැඩසටහන වල සම්බන්ධ වෙන්න ගත්තාම අනිත් අය ඒ විදිහට ඒ ප්‍රකාශ වාචික ඉදිරිපත් කරනකොට විශේෂව මට ආව ලොකු හිතට බල කැවීමක්, ජව කැවීමක් මේක කරන්න පුළුවන් ඒ කරන අය ඉන්නවා කියලා. ඒ නිසා එහෙම තමන්ගේ ශක්තිමත් භාවයේ ප්‍රශ්නයක් නැතුව හරි එහෙම ඉදිරිපත් කළ ප්‍රකාශයක් කිරීම තුළ ලොකු කුසලානිසංසයක් තියෙන බව තමයි මේ සමස්තයක් වශයෙන් මගේ අත්දැකීමෙන් මට පේන්නේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ලිඛිතව ලියන්න පසුබට වෙන්න පුළුවන් තම තමන්ගේ චරිතය අනුව. දැන් මට හිම ඉවසීමක් බොහොම අඩුයි, අඩු වෙලා මොකක් හරි ගොඩක් වෙලා ලියන්න. ඒත් වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න අපි පහසු සලසා දෙන්න සතුටුයි මේ වැඩසටහනේ දිගින් දිගටම. ඉතින් විශේෂව ස්තුතිවන්ත වෙනවා ඒ රාජිකාගේ තාත්තා හිම අද එහෙම වාචික ප්‍රකාශයක් ඉදිරිපත් කරා. ඒ වගේමත් දිගින් දිගටමත් එහෙම ඉදිරිපත් කරලා මේ වැඩසටහනේ දුර්ලභ බවත් සලකලා මේකින් ප්‍රයෝජනයක් ගන්නවා නම් සංවිධායක මණ්ඩලයෙන් අපිටත් ඒක ඉතාම සතුටට හේතුවක්. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ අනුග්‍රහය දිගින් දිගටම ලබා දෙන්න කියලා. මේ ඒ වගේම මේ සියලු දෙනාටම බොහොම මට මේ ඕනුනේ මේ ප්‍රකාශය කරලා දියා මේ ඉල්ලීමක් සහ දිරිමත් කිරීමක් එක්ක මෙහෙම ප්‍රකාශයක් කරන්න ඉදිරියට ඒ විදිහට සහභාගී වෙන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රකාශය එක්මයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසන්යි.
තෙරුවන් සරණයි.
බොහොමත්ම පින්නාවන්ත මම හිතන්නේ අපේ කාල වේලාවත් හරි සවනස රාජිකා අතෝසුල අපිට මම රාජිකාට අවස්ථාව දෙනවා වැඩසටහන සමාප්ති කිරීමට හෝ රාජිකාගේ ප්‍රකාශය සිදු කිරීමට. තෙරුවන් සරණයි ස්වාමීන්
බොහොම සුති නදී. මම පොඩි ප්‍රකාශයක් කරන්න තියෙනවා. එක් ප්‍රකාශය කරලා මේ අපි වැඩසටහන ඉවර කරමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට ඇත්තටම කියන්න උවමනාවක් තිබුණේ මේ වැඩසටහනේ. මම හිතන්නේ 48 හරි 49 වෙනි වැඩසටහනේදී අපේ ගෞරවනීය දමකුසල් ස්වාමීන් වහන්සේ මේ ග්ලෑඩ් ගේම් එක ගැන මුලින්ම කතා කරා. ඇත්තටම දැන් මං ගිය සති පොඩක් අසනීප වෙලා මම පොලියාලපත මුලින්ද අගට 1000කින් කියලා ඉවර කරා ගිය සති. එතකොට ඇත්තටම මට තේරිච්ච දැන් ඔය මුලින්ම බණහව මට ඒක කියවන්න ලොකු ආසාවක් ආවේ වුණාට මට හිතෙනවා මම සමහර තැන්වලදී ඒක යූස් කරනවා කියලා ග්ලෑඩ් ගේම් එක. හැබැයි මට ස්වාමීන් වහන්සේගේ බණහවට පස්සේ තේරුණේ මම ඒක අනිත් අයට අනිතර එන්කරේජ් කරනවා, වාට කොච්චර අවුල් වුණත් බලන්න, පාට කොච්චර සන්තෝෂ වෙන දේවල් තියෙනද කියලා. එහෙම කරාට මට මොනවා හරි දෙයක් වුණාම මම ඒක මට ඇප්ලයි කරන ගතිය හරි අඩුයි කියන එක මට තේරුණා ඒ බණින් පස්සේ. ඊට පස්සේ මමත් ඒක චුට්ටක් මට ඉම්ප්ලිමෙන්ට් කරගන්න උත්සාහ කරා. මට මොනවා හරි දුක හිතෙන වෙලාවක මට කුන්ඩි අමාරුවක් සහ මයිග්‍රේන් එකක් එනවා නිතර. එතකොට මට මයිග්‍රේන් එක එන වෙලාවක මම හිතනවා මට කොන්දේ අමාරු නැහැ ඉතින් ඒ කියන්නේ සතුට වෙන්න පුළුවන් කියලා. කොන්දේ අමාරු නැහැ ඉතින් දැන් මයිග්‍රේන් එක ගැන ඔය වගේ මම මොකක් හරි ඒ වෙලාවට නැති දුකක් ගැන හිතලා මේ මට මේ ගැන සතුට වෙන්න පුළුවන් කියලා ඒ ඕල්ටර්නේටිව්ලි ඒක හිතන්න පුරුදු වෙලා පුරුදු වුණා. ඇත්තට මේ ඒ බණෙන් පස්සේ ඒක මට සෑහෙන්න මේ එන්කරේජ් මට වැඩිච්ච හොඳටම වැඩිච්ච බණක්. ඊට පස්සේ ඇත්තටම මේ පොත කියෙව්වට මට හිතුණා මේ يعني ඒක මම ඊට වඩා කාර්යක්ෂම ඊට වඩා මේ ගොඩක් මේ හොඳට මගේ ජීවිතේට මේ එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තරම මේ එහෙම එකතු කරගෙන නෑ කියලා ඉතින් මේ මට ඉස්සරහට ඒක මගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ වැඩසටහනින් මට ලැබිච්ච ලොකු පාඩමක් කියලා මේ මම ගෞරවයෙන් අනුමෝදන් වෙනවා ස්වාමීන් වහන්සේලාට. ඒක මම ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සම්බන්ධ රයින් හැම කෙනාටම මතක් කරනවා එහෙම පුළුවන්කමක් තියෙනවා නම් පොත ඒ පොත කියවලා ඒ ග්ලෑඩ් ගේම් එක ඉගෙන ගන්න. ඒක අපි හැම දෙනාට ලොකු පාඩමක් තියෙනවා කියලා. මට ඒක තමයි ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන්න කිව්වේ ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒකම දේ දැන් පළවෙනි පාර ඒ පොත කියවනවට වඩා ටිකක් වෙනස් විදියකට තමයි තව දැන් කියවුවාම තේරෙන්නේ. තව අවුරුද්දකින් දෙකකින් ආයෙත් ඒ පොත කියවුවාම ඒක සම්පූර්ණ ඊටත් වඩා වෙනස් දෙයක් තේරෙන්නත් පුළුවන්. අර එකම දේ දිහා අපි බලන විදිය අනුව තමයි වෙනසක් වෙන්නේ. එකම දේ කියලා තමයි අපි හිතන් ඉන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට අපේ අම්මා පොතේ ඉල්ලුවා කියවන්න. මං කෝ බෑ බෑ, මං ඒක තියාගන්න, අම්මට වෙන පොතක් ගන්න කියලා. එහෙනම් මං ආයෙ තව අවුරුද්දක් විතර කියවන්න එක තියාගන්න. ස්වාමීන් අම්මට වෙන පොතක් අරන් දෙන්න ඕන. බොහොම සුති ඔබ වහන්සේගේ ඒ එන්කරේජ්මන්ට් එකට, අදහසට ස්වාමීන් වහන්සේ. එහෙනම් අද අපි දවසේ වැඩසටහන අවසන් කරමුද ස්වාමීන් වහන්ස?
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, වැඩසටහන අවසන් කරන පුණ්‍යානුමෝදනාවට කලින් මට පොඩි කාරණයක් මතක් කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. ඇත්තටම මේ වැඩසටහන අපි පටන් ගත්තේ 2020 ඔක්තෝබර් අගෝස්තු 9 වෙනිදා තමයි පරණ වැඩසටහන පටන් ගත්තේ. දැන් අපිට මාස දෙකකට, මේ අවුරුදු දෙකකට ආස කාලයක් වෙනතම අවුරුදු දෙකමාරක් විතර පවත්වාගෙන ගියා. ඇත්තටම කිව්වොත් අද මම එක වැඩසටහනකට මට ලයිව් වෙන්න බැරි වුණා. අනිත් ඔක්කොටම වගේ මම සම්බන්ධ වුණා පුළුවන් විදිහට මම මේ හොස්ට් කරේ නැතත්. හැබැයි දැන් බොහෝ දුරට ලබන සතියෙන් පස්සේ මට කාලයකට මේකට ලයිව් සම්බන්ධ වෙන්න නැහැ, හොස්ට් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. ඉතින් මට මේ අවුරුදු දෙකක කාලය පුරාවටම මේ අවුරුදු එකමාරක ඒ කාලය පුරාටම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධය ලබා දුන්න අනුග්‍රහයටත්, ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ධම්මසාගර ස්වාමීන් වහන්සේ, කුප්ත ස්වාමීන් වහන්සේ සහ සරණ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා මේ අපේ
මයිතන සුනානන්ද සාමිනාසෙත් මුලදි සම්බන්ධ වෙන්නේ නැති මයිතන.
කවුද සාමිනාස?
සුනානන්ද සාමිනාසෙ පහළ විතියල.
නෑ, සුනානන්ද සාමිනාසෙ මේකට සම්බන්ධ නෑ සාමිනාස. සුනානන්ද සාමිනාසෙ මගෙත් එක්ක අනිත් රිට්‍රීට් එක කරා, මේකට ආවා කියලා මට මතකයක් නෑ. ඒ වුණාට අපේ කවුද 13 කුටියේ ධම්මසුපද ස්වාමිනාසෙ සම්බන්ධ වුණා. ඒක සතහනකට විතරක් යන්තම් ආවා, එන්නේ අපේ වත සාමාන්‍යයේ ස්වාමිනාසෙ. කොහොම හරි ඒ සියලුම ස්වාමිනාසලාට මම මගේ පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා ඒ ලබා දීපු අනුග්‍රහයට. ඒ වගේම සංවිධායක මණ්ඩලයේ හැම දෙනාම, මාතික මන්දන වැඩ කරන්න ටිකක් ලේසි නෑ, මම ටිකක් මේ හරි ස්ටබර්න්, මට ඕන විදිහටම සමහර දේවල් මම එක්ස්පෙක්ට් කරනවා. ඒක නිසා ඇත්තටම සංවිධායක මණ්ඩලය අය කොහොම හිටියද දන්නේ නෑ. අවුරුදු එකවරක් ඒ වුණාට ඒගොල්ලෝ මට මහා ශක්තියක් වුණා. මේ වැඩේ මොනවා හරි සාධනීය ලක්ෂණයක් තියෙනවා නම් ඒ සියලුම සාධනීය ලක්ෂණ මම ඒ කණ්ඩායමට තමයි හිමි වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන් තමයි බර ඇද්ද මම නිකන් මේතරට ඇවිල්ලා කතා කරන එක විතරයි කරේ. ඉතින් විශේෂම පත්මනන්ද තමයි ඔක්කොම නැද ඇඩ්මින් වැඩ ටික ඔක්කොම බලලා, ප්‍රශ්න ටික බලලා, අදාළ පිනාටම මේ වැඩ ටික මේ හරිම වගකීමෙන් කරා. ඒ වගේම නාමන්ත නදී, බන්දුල මාමා, ඩිලංක අක්කා, නලින්ක හැමෝම මේ ඕන වෙලාවට මට ස්ටෙප් අප් වෙලා අවශ්‍ය මේ දායකත්වය ලබා දුන්නා. ඉතින් හැම දෙනාටම මම මගේ ගෞරවණීය ස්තුති පුද කරන. ඒ වගේම අපි කොච්චර වැඩසටහන් කළත් වැඩක් නෑ. ඉතින් මේ පිරිසක් එන්නේ නැත්නම් ඒක නිසා මේ එදා මේ දාතුර මේ වැඩසටහන සම්බන්ධයෙන් හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධ වීම සම්බන්ධයෙන් සහ මට ඇත්තටම මේ හැමදාම වගේ මේක මේ වැඩසටහන ගැන feedback හම්බෙන positive feedback මේ ගොලන් කොහොමද මේ මාර්කට් ඩියුන් කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අපි හැමදෙනෙක්ම සතුටු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ හැමදෙනාටම මගේ ස්තුතිය පුරනවා. ඒ වගේම ඉදිරියට නාම නදීප්ට සහ අපේ පත්මනන්දා මූලික කරගෙන මේ කණ්ඩායමම ඉස්සරහට වැඩසටහන කරගෙන යනවා. මම තවමත් responsible person විතර ඉන්නවා වැඩසටහන් වලට ලයික් සම්බන්ධ වෙන්න බැරි වුණාට වෙන රාජකාරියක් මේ වෙලාවටම පැවරලා තියෙන නිසා. හැබැයි ඒකටත් මේ ඔගලන් හැමදෙනා මේ සම්බන්ධ වෙන පිරිස මෙච්චර කල් මට දක්වපු දායකත්වය සහයෝගය ඉදිරියටත් ඒ විදිහටම දක්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මතක් කරන්නේ මේක ආධුනිකය වෙනුවෙන් මෙහෙම නැත්නම් මේ සතුටුමත් බව මුලින්ම පටන් ගන්න අය වෙනුවෙන්ම අපි වැඩසටහනක් නිසා ඒ සතුටුමත් බවේ මුල් අවධියේ ඉන්න අයට මේක ප්‍රයෝජනය ගන්න කියලා මම ආයෙමත් මතක් කරනවා. මොකද ඒකම තමයි අපේ අභිප්‍රාය වුණේ. ඉතින් එහෙම ගොඩ දෙනෙක් මේ වැඩසටහන ප්‍රයෝජන තියෙනවා ගන්නවා. ඉතින් ඉස්සරහටත් ඒකේ විදිහටම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මට පණිවිඩයක් විදිහට ලබා දෙන තියෙන. ආයෙ පුළුවන් කිසි දවසක මම ආයෙ එනවා. නදී දන්නේ මට එන්න දෙන්නේ නැහැ කිව්වා. ආයෙ ආවත් මේ අපි විශ්වාස කරන වෙන දෙයක් කියලා ඉස්සරහට ආවහම්. එහෙනම් අද දවසෙත් අපි පුණ්‍යානුමෝදනාව කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු කියලා මම නාමන්තට ආරාධනා පත්මනන්ද නේද? නාමන්තට ආරාධනා කරනවා මේ පත්මනන්ද ඇවිල්ලා ඉන්න. පත්මනන්ද පුණ්‍යානුමෝදනාව කරන්න පුළුවන්ද?
නාමන්ත ලෑස්තිලානේ ඇත්ත නේද? නාමන්ත කරපු දෙයි දැන්.
පත්මනන්ද ලෑස්ති නම් පත්මනන්ද කරන්න කියලා මම ආරාධනා කරනවා.
හොඳයි එහෙනම්. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ හැම දිනාගේම අවසරයි. අපිට අද ඉතා වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබුණා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා විසින් අපගේ සතිය පිළිබඳ වාර්තා ඉතා පැහැදිලි ලෙස ඉතා වටිනා අන්දමින් අපිට විසඳලා දුන්නා. ඉතින් ඔබ වහන්සේලාටත් එමෙන්ම අපට මේ අවස්ථාව ලබා දුන් ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු නිස්සරණ වනේ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පිණින් මේ සසර ගමන ඉතා ඉක්මනින් කෙටි කර ගැනීමට අවස්ථාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සැමටත් අපටත් මේ සසර ගමන කෙටි කර ගැනීමට හැකි වේවා. මං දෙවියන්ට සහ පින් කැමති සියලුම සත්ත්වයන්ට පින් අනුමෝදනා කිරීමට ගාථා කියනවා. එත්තාවතාචම්හිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මන්සදා. අපේ මියගිය සියලුම නෑයින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසන තුරු අපට අසත්පුරුෂයන් බාලයන් ආශ්‍රය නොලැබේවා, සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතන් සබ්බං අච්චයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
තတိယံපි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචයිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. ඔබ වහන්සේට නමස්කාර කිරීමට අවශ්‍යයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.